ගරු සිරි ජයසේකර මැතිතුමා, ඔබතුමාට මිනිත්තු 5ක කාලයක් තියෙනවා.
ගරු මුලසරණ මන්ත්‍රීතුමියනි, මම ස්තුතිවන්ත වෙනවා අපේ අධිකරණ ඇමතුමාට මේ සංශෝධනය ගෙනීම සම්බන්ධව. විශේෂයෙන්ම පක්ෂයක් විදිහට අපිට දැන් ප්‍රශ්නයක් තියෙනවා. ඔබතුමාට උදේ කිව්වා අපේ පක්ෂයට හොරෙන් පත් වෙච්ච සභාපති කෙනෙකුට විරුද්ධව දාපු නඩුවක දැන් 66 නඩුවක් දාලා තියෙනවා. නඩුවේ සිතාසි බාර දෙන්න විදියක් නැහැ අපිට. එයා හැමතැනම යනවා, ලොකු රැස්වීම් තියෙනවා, ලොකු මේවල යනවා, පිළිගැනීම් කරනවා. හැබැයි සිතාසිය බාර ගන්න විදියක් නැහැ. ඔය තමයි ඉතින් කරන්න දෙයක් නැතුව අපි දැන් ඉන්නේ. ඒ නිසා මේ සංශෝධනේ ඉතාම වටිනවා. දැන් මේ මහේස්ත්‍රාත්තුමියත් දැන් කල්පනා කරනවා ඇයි මේක අලවන්න විදියක් නැති කියලා. දැන් කියලා දොරේ අලවන්න කිව්වා. ඉතින් ඔබතුමා අද කියලා තියෙනවා දැන් හෙට උදේ ඉඳලා අපිට SMS එකකින් හරි නැත්නම් ඊමේල් පණිවිඩයකින් හරි මේක දැන් යවන්න පුළුවන් තත්ත්වයක් ඇති කියලා තියෙනවා. ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා ඒක සම්බන්ධ. ඉතින් විශේෂයෙන් අනික් කාරණේ තමයි දැන් මේ කාරණෙත් එක ගත්තම ඔබතුමාලා ඔක්කොම ඉන්න මේ දැන් මේ ජනාධිපතිවරණයක් මොවිට තියාගෙන ඉන්න කාලවකවාන. මේ වකවානුවේ දැන් ගේනවා මේ ජනාධිපතිවරණය වැළැක්වීම සඳහාද කියලා අපිට හිතා ගන්න බැරුව යනවා විවිධ කාරණා අරන් එනවා. එක විදියක් අර ඔබතුමාම කිව්වා වගේ උස්බෙකිස්තාන් වල හිටපු එක්කෙනෙක් ඇවිල්ලා ලේනවා කියලා මිනිහා නඩුවක් දානවා. ඉතින් ශේෂ්ඨාධිකරණය කියනවා අපේ කාලේ නාස්ති කරන්න එපා, කරුණාකරලා මේක අල්ල විසි කරනවා. ඊට පස්සේ ඒ නඩුව ඊළඟ තව එක්කෙනෙක් ඇවිල්ලා නීතිඥෙක් ඔහුට නීතිය උගන්වනවා ශේෂ්ඨාධිකරණයේ අග්‍ර විෂකාරතුමා. 19 ආණ්ඩුක්‍රමසා සංශෝධනේ මුල ඉඳලා කියලා දෙනවා එතුමාට. කියලා දීලා එයාට කියලා ඒකත් අල්ල විසි කරනවා. ඊළඟට දැන් ඔබතුමාලව මේක මේ ගැන ප්‍රශ්නයක් නැහැ කියලා කියපු ඔබතුමාලම දැන් කැබිනට් මණ්ඩලෙන් ආයි සංශෝධනයක් ගේනවා. ආපහු මේ ගැන යම් කිසි විදියකට නිවැරදි කරන්න කියලා. ඉතින් මම කියන්න කැමතියි දැන් මේක කිසි නිවැරදි කිරීමක් කරන්න ඕන නැහැ. දැන් අපි ගත්තම 83 වගන්තියේ බොහොම පැහැදිලිව තියෙනවා. 1 වගන්තිය, 2 වගන්තිය, 3 වගන්තිය, 6, 7, 8, 9, 10, 11. ඊළඟට 32 වගන්තිය. ඊළඟට 62 දෙවන වගන්තිය. මේ කාරණා සම්බන්ධව සහ මේ 83 වගන්තිය විධිධාරණයන්නි තියෙන කාරණයේ සම්බන්ධයෙන් සාවුරුදු කාලයේ ඉක්මා දීර්ඝ කරන්නා වූ නැතහොත් පාර්ලිමේන්තුව පවත්නා කාලයේ සාවුරුද්දක් ඉක්මා දීර්ඝ කරන්නා වූද පන කෙඩුම් පතක් සම්බන්ධයෙන් ජනමත විචාරණ 3-2 සහ ජනමත විවාදනක් තියන්න කියලා. දැන් මේක ඉතාම පැහැදිලි. මේ පැහැදිලිව තියෙද්දි මේක ආයි අනලා මේ වැඩේ කරන්න හදන වැඩෙන් වෙන්නේ අපිට අවසානයේ විශාල අර්බුදයකට යන එක. දැන් 30 වගන්තිය බොහොම පැහැදිලි. ජනරජයේ ජනාධිපතිවරයා ජනතාව විසින් තෝරාපත් කරගන්න ලැබිය යුතු අතර පස් අවුරුදු කාලයක් ධූරය දරන්නේ. ඉතින් මේක බොහොම පැහැදිලිව තියෙනකොට මේ සාවුරුද්දක් කියන එක වචනයක් වෙනස්කරන්ඩ රුපියල් බිලියන 10ක් වියදම් කරන්න මේ රටේ ජනතාව හිඟා නොකා හිඟා කකා ඉන්න වෙලාවක්. හැබැයි දැන් ඔබතුමාලට පුදුම අමාරුවක් තියෙනවා මේ කැබිනට් මණ්ඩලයටම මම මේ කියන්නේ. ඇයි කැබිනට් මණ්ඩලය මේක සම්මත කරන්න ජනාධිපතිවරයා කියනකොට ඔක්කොම අත උස්සනවා. මන් දන්නේ ඔබතුමාන සාමාන්‍යයෙන්
ඔබතුමාට මිනිත්තු 2ක කාලයක් තියෙනවා.
මේක ඉවර වෙන්න පොඩ්ඩක් කතා කරන්නත් දෙන්න ඕනේ. මේක අමාරු වැඩේ අපිට මේ විපක්ෂෙන් වෙලාවක් ක්‍රියාලමතුමා හිටියානම් අපිට විනාඩි කිහිපයක් ගන්න තිබුණා. නමුත් මම කියන්න කැමතියි දැන් ඔබතුමා කිව්වා මේක මම නවත්තනවා ලේකම්ට කියලා. හැබැයි ඒක කරගන්නත් හම්බුන්නේ ජනාධිපතිතුමා පැන්න උඩින් පැනලා මේක දැන් දැම්මා. දැන් ජනාධිපති දාපුවාම අපේ කැබිනට් මණ්ඩලයේ බීතියෙන් වෙවුලනවා. ඉතින් වෙවුලලා අතිස්සුව දැන් මේක. දැන් මේක අරන් එනවා ඊළඟට පාර්ලිමේන්තුවට. ගෙනල්ලා මේක ඊළඟට දින 14ක් ඇතුළත උසාවියට යන්න ඕනේ. ඉතින් ඊට පස්සේ පළවෙනි වර කියෙම දෙවෙනි වර කියෙම ඕවා කියවලා ඊට පස්සේ ඊළඟට යන්න තියෙනවා 3-2 බලයකින් පස්සේ ජනමත විචාරණය. ඉතින් මම අහන්න කැමතියි ඔබතුමාලා මොකද්ද මේ වැඩේ පිළිබඳ සම්බන්ධව කරන්නේ කියලා අනාගතේ. මොකද දැන් මේක ගැසට් කළාත් අවසානයි. ගැසට් කළා අවසානෙන් පස්සේ ඊළඟට තියෙන පළවෙනි වර කියෙම දෙවෙනි වර කියෙමත් එක්ක මේක උසාවියට යන වැඩ පිළිවෙල තියෙනවා. ඒකත් එක්ක මේක දැන් ආයි පාර්ලිමේන්තුවට ගේන්න තියෙනවා. අපි මේකට බොහොම පැහැදිලිව කියන්නේ මේ රටේ ජනතාවගේ බිලියන 10ක් විනාශ කරන්න කණ්ඩ මේ රටේ ආණ්ඩුව හදනවා නම් අපේට විරුද්ධයි. අපේට විරුද්ධව ඡන්ද දෙනවා. ඉතින් ඒ නිසා මේ ඇති කරලා තිබෙන ව්‍යාකූලත්වය මොකද රයින් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට ඔත්තුමගේ දුර කාලයේ පිළිබඳ ව්‍යාකූලත්වයක් තිබුණාට අපිට ව්‍යාකූලත්වයක් නැහැ. ඒක මැනිපියුලේෂන් නේ. එතුවා මැනිපිලේට් කරන අපිට හැබැයි මැනිපිලේට් වෙන්නේ නැහැ අපි මොකද හේතුව අපි ව්‍යාකූල වෙන්නේ නැති මිනිස්සු මොකද අපි දන්නවා මොකද සිද්ධ වෙන්නේ කියලා මේ රටේ ජනතාව කොහෙද ඉන්නේ කියලා අපි හොඳට දන්නවා මේවා මේ ආණ්ඩුවට යන්නේ නම් නැතුව දැන් ඉන්නේ එකම ආණ්ඩුවේ දෙගොල්ලක් තැන් රැස්වීම තැන් දෙක තියාගෙන බැන ගන්නවා ඊළඟට ජනාධිපතිවරණයට එක්කෙනෙක් ඉදිරිපත් කරනවා කියනවා තාම නැහැ හොයා ගන්නත් විදියක් නැහැ
ඔබතුමායි කාලය අවසන්
ඉතින් ඒ නිසා මම කියන්න කැමති අද මේ මේ ව්‍යාකූලත්වය නැති කරන්න වැඩි කල් යන්නේ නැහැ අපි තව මාස දෙක තුනකින් ආණ්ඩුවක් හදා ගන්න වැඩ පිළිලක් ජනාධිපතිවරණය දිලා ගන්න වැඩ පිළිලක් අපි යනවා කියන එක මම මතක් කරනවා ඒක විනාඩියකින් මම තව අවසන් කරනවා ඒ වගේම අපේ ඇමතුමා ඔබතුමත් දන්නවා දැන් මේ වෙනකොට අර කරන්දිනේ දොස්තර මහත්මයෙක් ඝාතනය කළා මේ වෙනතුරු තාම නීතිය ක්‍රියාත්මක වෙලා නැහැ ඊළඟට මේක ඔබතුමාය ප්‍රශ්නයක් නෙවෙයි මම මේ කියන්නේ නමුත් ඊළඟට ඒ වගේම PHI මහත්තයෙක් ඝාතනය වුණා ඒ සම්බන්ධව තාම නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ ඊළඟට ශාෆ්ට් මැතිතුමා සම්බන්ධව මම හිතන්නේ තාම හොයාගන්න බෑ මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ කියලා
අවසන් කරනවා
ඊළඟට වසන්ත ඝාතනය දැන් හොයාගන්න බෑ අපරාධකරුවෝ හොයාගන්න බෑ හැමතැනම උදේ ඉඳන් රෑ වෙනකල් එහෙ මරනවා මේ මරනවා පාරක යන්න බෑ මෙවැනි තත්ත්වයක් අද ඇතිලා තියෙනවා ඒ කියන්නේ සම්පූර්ණයෙන් මේ රටේ භීෂණය ආපව නැවත වර්ධනය වෙලා තියෙනවා බනාඳුන දුවක්කු කරු හැමතැනකම කොයි තැනක අපිටත් ආරාධනා කරයිද දැන් නැහැ ටොටු ෂොප් එකකට එන්න කියලා අපි යනවා හිටපු ගමන් හැමතැනක අප ආරාධනාවක් දුන්නාම හොයන්නේ නැහැ කවුද වෙඩිදලා මරයිද කියලා ඉතින් ඒක තමයි ඒ නිසා මම කියන්නේ කරුණා කළා මේ සම්බන්ධව මේ රටේ නීතියක් නැතිකම නැති කර ගැනීම සඳහා යම් කිසි වැඩපිළිවෙලක් හදන්න කියන එකත් කියමින් මට වෙලාව ලබා දීම ගැන ඔබතුමනි ස්තුතිවන්ත වෙනවා
ගෞරවනීය
මහත්මයා
ගරු සභාපතිතුමියනි මේ ගරු දයාසිරි ජයසේකර මහත්මයා ව්‍යවස්ථාව පිළිබඳව මගේ ප්‍රශ්නයක් මතු කරපු නිසා ඒකට මම උත්තරයක් දෙන්න බලාපොරොත්තු වෙනවා බොහොම පැහැදිලි ලෙස මම කියන්නට ඕන ගරු සභාපතිතුමියනි 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ මගින් ජනාධිපතිවරයාගේ දුරකාලය අවුරුදු 6 සිට 5 දක්වා අඩු කරා පාර්ලිමේන්තුවේ දුරකාලය අවුරුදු 6 සිට 5 දක්වා අඩු කරා අත වශයෙන්ම 94 ඉඳලා ජනාධිපතිතුමා ලාවේ අඩු කරනවායි කියලා හැබැයි කෙරුවේ කරු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා විතරයි එතුමා දැන් මෙතන ඉන්නවා එතුමා ඡන්ද පොරොන්දුවක් දුන්න විදිහටම පාර්ලිමේන්තුවේ සහයෝගය අරගෙන 215ක් ඡන්ද අරගෙන තමයි ඒ සංශෝධනය සිද්ධ කරේ එහෙම වුණත් ගරු සභාපතිතුමියනි අපේ පාලනයේ ආණ්ඩුවක පාලනයකින් තොරයි පුජ්‍යලයන්ට ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා නොයෙකුත් අර්ථ නිරූපණ ඉල්ලන්න පුළුවන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම මත නැත්නම් රිට්ටාඥාවක් මගින් ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉල්ලීමක් කරා ජනාධිපතිවරයාගේ දුරකාලය මේ 83 වෙනි ව්‍යවස්ථාවේ තිබෙන වගන්තිය වෙනස් නොකරපු නිසා වසර 6ක් බවට නඩු තීන්දුවක් දෙන්න කියලා. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලිවම පංච පුජ්‍යල විනිශ්චයාසනයකින් ලබා දුන්නා දුරකාලය අවුරුදු 5යි කියලා. ඒක බොහොම පැහැදිලි 2015 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ දුන්න ඩිටර්මිනේෂන් එක නිගමනයේ පැහැදිලිව කියලා තිබෙනවා ජනමත විචාරණයකට යන්න ඕන වෙන්නේ 83 කුමක් සඳහන් වුණත් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද භාවිතා කිරීමට තියෙන අයිතිය පටු වෙනව නම් අඩු වෙනව නම් තමයි යන්නට ඕන ජනමත විචාරණයකට ජනතාවගේ අයිතිය පුළුල් වෙනව නම් ඒකට ජනමත විචාරණ ඕන නැහැ කියලා. ඒ අනුව අවුරුදු 6-5 කරයි කියලා කියන්නේ ජනතාවගේ ඡන්ද අයිතිය පුළුල් කිරීලා. ඒ ඡන්ද අයිතිය පුළුල් කිරීම සම්බන්ධව ජනමත විචාරණයක් ඕන නැහැ කියපු නිසා තමයි පාර්ලිමේන්තුව ජනමත විචාරණයකින් තොරව එය සම්මත කරගනු ලැබුවේ. හැබැයි ගරු සභාපතිතුමිය වගන්ති දෙකක් තුනක් වගේ තිබුණා ජනමත විචාරණ වලට යා යුතුයි කියලා. ඒ වගන්ති දෙක තුනම අපි ඉවත් කරලා තමයි ඒ පනත සම්මත කරගත්තේ. ඒක නිසා මේ පිළිබඳව ඊට පස්සේ නීතිජ මහත්තයෙකුත් දැම්මා. ලක්ෂ 5ක් ඔහුට ගෙවන්නත් සිද්ධ වුණා නඩු ගාස්තු. මේක දිගින් දිගටම යන නිසා තමයි මේ වරද නිවැරදි කරලා තියන්න ඕන කියන අදහසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරපු යෝජනාව අපි සම්මත කළා. බොහොම පැහැදිලිව වගකීමෙන් කියනවා මෙම් පාර්ලිමේන්තුවට ආවට පස්සේ ඕන කෙනෙකුට ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න පුළුවන්. හැබැයි ඊට අදාළ නීතිමය තත්ත්වය පිළිබඳව පැහැදිලි තීන්දුව දීලා තියෙනවා අධිකරණයේ දැන් අවස්ථා කීපයක්. මේ සංශෝධනය සම්මත කර ගැනීම සඳහා කිසිදු ආකාරයකින් ජනමත විචාරණයකට යෑමේ අවශ්‍යතාවයක් නැහැ. හැබැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක අකුරක් හරි සංශෝධනය කරනවා නම් 3 වෙනි දෙක ඡන්ද බලය ලබා ගැනීම අවශ්‍යයි.
බොහොම ස්තුතියි ගරු අජිත් මාන්නපිර මැතිතුමා ඔබතුමාට මිනිත්තු 5ක කාලයක් තියෙනවා.
ගරු ස්තුතිවන්ත වෙනවා මූලාසන රුධිර මන්ත්‍රීතුමනි. ගරු විජේදාස රාජපක්ෂ මැතිතුමනි ඔබතුමාගේ අවධානයට යොමු කරනවා 2021 මේ මැයි 19 වෙනිදා එක්ස්ප්‍රෙස් වර්ල්ඩ් නෞකාවේ අනතුරු සිදු වුණා. ඒක අපි දන්නවා ලෝකෙ තිබිච්ච දරුණුම අනතුරක් තමයි සිදු වුණේ බහුවිධ අනතුරක්. දැන් අවුරුදු 3කට වැඩි කාලයක් මේකේ ගත වෙලා තියෙනවා. මේ කාලය තුළ අපි බැලුවොත් එහෙම 2021 ජූනි 12 එක්ස්පර්ට් ටීම් එකක් පත් කළා. කියන්නේ දෙස් විදෙස්වල උගත් මහාචාර්යවරු ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලවල වැඩ කරන මහාචාර්යවරු එක්කව වෙලා කමිටුවක් හදුවා මේක ගණනය කරන්න කියලා. හැබැයි මේකට ඒගොල්ලන්ට පළපුරුද්දක් අවශ්‍ය තිබුණා. ඒ පළපුරුද්ද කලින් බ්ලූ ඩයිමන්ඩ් නෞකාවේ පරීක්ෂණවලදී මේකළු සහභාගීලා පළපුරුද්ද අරගෙන තිබ්බා. ඒකට ඒ අය 2021 සැප්තැම්බර් 5 ඩොලර් බිලියන 1.9ක වන්දියක් ගණනය කළා. අපිට මේ ඒ අවස්ථාවේ සිදු වූ හානිය වළක්වන්න ක්ෂණිකව ඩොලර් බිලියන 1.9ක් අවශ්‍යයි කියන එක ඒගොල්ලෝ පෙන්නවා. ඊපස් 2023 ජනවාරි 13 වෙනිදා ඒගොල්ලෝ පෙන්නවා 2022 නොවැම්බර් 30 දක්වා රටට වෙච්ච හානිය ඩොලර් බිලියන 6.4ක් කියලා. එතකොට නමුත් අපි දන්නවා ඒ වන්දිය පෙන්වේ 2022 නොවැම්බර් 30 දක්වා විතරයි. ඒතර අද දක්වා තාමත් මේ ප්‍රශ්න නිසා අපේ රට හානියට පත් වෙනවා, අපේ රට ප්‍රශ්න ඇති වෙනවා, අපේ රටේ දූෂණයට පත් වෙනවා, අපේ රටේ ජනතාවට ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. නමුත් අද වෙනකල් ඒ නොවැම්බර් 30න් පස්සේ වන්දි ගණනය කිරීම සඳහා කිසිම වැඩපිළිවෙලක් නැහැ. ඒ එක්ස්පර්ට් කමිටි එකත් අයින් කරලා තියෙනවා. ඒතර මේ එක්ස්පර්ට් කමිටි එක දිගටම ගෙනියන්න ඕනයි කියලා නීතිපති දෙපාර්තමේන්තුවට කඩුව අධිකරණ ඇමතුමනි නීතිපති දෙපාර්තමේන්තුවට ලියුමක් යොමු කරලා තියෙනවා. අසේල රැකෝ සභාපතිතුමා මේ එක්ස්පර්ට් ටීම් එක වැඩක් නැද්ද? අපි මෙච්චර වන්දි ගණනය කරලා තියෙනවා. ඒ ගැන කුණු කුඩ මොකද නීතිපති දෙපාර්තමේන්තුවේ එතුමා කියන විදිහට කියලා තියෙනවා මේ වාර්තා කුණු කුඩට දාන්නවත් හොඳ නැහැ කියලා. ඒ තරමට ශක්තිමත් නැහැ කියලා, ඒ තරම බලවත් නැහැ කියලා. ඒකෝ එහෙමනම් නීතිපති දෙපාර්තමේන්තුවට තිබ්බා මේ කණ්ඩායම මේ එක්ස්පර්ට් ටීම් එකත් එක්ක එකතු වෙලා කොහොමද නඩුවට ගැලපෙන විදිහට වාර්තා සකසන්නේ කියන එක විශේෂයෙන්ම කටයුතු කරන්න තිබ්බා. ඒ අයත් එක්ක එකතු වෙලා මොකද ඒ අය කියන්නේ ලෝකෙ පිළිගත්තු විශ්වවිද්‍යාලවල ඉගෙනගෙන ලෝකෙ පිළිගත්තු බුද්ධිය තියෙන පුද්ගලයෝ. ඒ හින්දා අද එතකොට ඒ වෙනකල් අද වෙනකලුත් මේකට කරු විජේදාස රාජපක්ෂ ඇමතුමා උත්තරයක් නැහැ. මම ඔබතුමාට ඕන මේක පෞද්ගලිකව දෙන්නම් මේ සමුද්‍ර ආරක්ෂණ අධිකාරියෙන් දීපු ලියුම ගත්තොත් එහෙම. එතකොට දැන් අද වෙනකොට නීතිපති දෙපාර්තමේන්තුවට කැබිනට් අනුමැතිය දීලා තියෙනවා ඩොලර් මිලියන 9.8ක්. ඒ කියන්නේ රුපියල් කෝටි 244ක් නීති වැඩ සඳහා අනුමත කරගෙන තියෙනවා. නීති වැඩ කටයුතු සඳහා අනුමත කරලා තිනා ඩොලර් බිලියන 9.8ක් මිලියන 9.8ක් දක්වා වීදම් කරන්න කෝටි 244ක්. එතකොට අපි කියනවා දැන් මේ වගේ දෙයක් මේ රටේ වැදගත් සිද්ධියක්. දැන් මේ සඳහා ඕස්ට්‍රේලියාවේ සමාගමක් ඔබතුමාලා ගත්ත නීතිපති දෙපාර්තමේන්තුව සහාය සඳහා කියලා. එතකොට අපේ ලංකාවේ හිටපු සියලුම විශේෂාධිකාරියෝ කිව්වා ලංකාවේ නෙමෙයි සිංගප්පූරුවේ නඩු දාන්න ඕනි. සිංගප්පූරුවේ නඩු දාන තීන්දුව
ඔබතුමාට තව මිනිත්තු 2ක කාලයක් තියෙනවා
දාන්න ඕනි කියලා. ඒ වගේම අපේ කමිටුව කිව්වා මීපා ආයතනයේ මේ රටේ මුහුදු සමුද්‍රීය පරිසර ආරක්ෂණයෙන් ඉන්න ආයතනය කිව්වා ශ්‍රී ලංකාවේ නඩු දාන්න කියලා. ඒවා මොකුත් අහන්න නැතුව නඩු දැම්මා. එතකොට US ඩොලර් මිලියන 25ක දැන් එංගලන්තේ මේ තියෙන නඩුවෙන් නඩුව අපි පෙරදුනොත් US ඩොලර් මිලියන 25යි මේ නඩුවේ වන්දිය ගෙවන්න වෙන්නේ. ඒක ලංකාවට හම්බෙන්නේ නැහැ. ලංකාවේ ප්‍රශ්නට ඒකෙන් බෙදලා ගියාම කන්ටේනර් වල අයිතිකාරයින්ට නැව් අයිතිකාරයින්ට ගියාම ඩොලර් 10 මිලියන 10ක්වත් හම්බ වෙන්නේ නැහැ. නමුත් අද දැන් වෙනකොටත් අපි කැබිනට් එකේ අනුමත කරලා මේ නීති කටයුතු සඳහා මේ ඩොලර් මිලියන 10ට සමාන මුදලක් අනුමත කරගෙන ඒ මේ නඩු ගාස්තු සඳහා ගෙවන්න ලෑස්ති කරලා තියෙනවා. ඒතකොට එහෙම වුණාම මම කියන්නේ දැන් ඒතකොට එතෙන්දී අපි මොන හරි දෙයක් කියමු. ඒතකොට එංගලන්තේ නඩුව පෙරදුනොත් අපි වීදම් කරපු සල්ලිවත් හම්බෙන්නේ නැති පාටක් පේනවා. අඩු ගානේ මේ වන්දිය තියා අපි වීදම් කරපු ගානවත් හම්බෙන්නේ නැහැ. ඒ හින්දා මම කියනවා අපිට මීට වඩා මේක රටේ ක්‍රිටිකල් ප්‍රශ්නයක්නේ. මීට වඩා බැරිද අපිට හිතන්න? මේ කියන්නේ මීට වඩා අපි මේ කියන්නේ පස්සෙන් පන්නන්න ඕනි නැද්ද? ඩොලර් බිලියන 6.5ක් අපි වන්දි ඉල්ලලා තියෙද්දි, ඒ කියන්නේ මෙහෙම අපිට අලාභයක් වුණා කියලා අපි නීතිපති දෙපාර්තමේන්තුවට දීලා තියෙද්දි, ඒ සඳහා නීතිපති දෙපාර්තමේන්තුවත් රටේ නීතිය ක්‍රියාත්මක කරන නීතිපති දෙපාර්තමේන්තුව තියෙනවා. ඒ වගේම රටේ සමුද්‍ර පරිසර ආරක්ෂණය සඳහා වෙනම ආයතනයක් තියෙනවා. ඒ ආයතනයත් එක්ක ඒකාබද්ධ වෙලා නේද වැඩ කරන්න ඕනි. ඒගොල්ලන් එන ලියුමකටවත් උත්තර දෙන්නේ නැත්නම්, ඒගොල්ලෝ එක්ක සාකච්ඡා කරන්නේ නැත්නම්, ඒගොල්ලෝ පාවිච්චි කරපු එක්ස්පර්ට්ස්ලා ගණන් ගන්නේ නැත්නම්, එහෙම නැත්නම් මේ වැඩේ කරන්න පුළුවන්ද? මොකද මේ වියදම් කරන සල්ලි වර්තමානයේ වෙනකොට කෝටි 19ක් ගරු විජේදාස රාජපක්ෂ ඇමතුමා වර්තමානයේ වෙනකොට කෝටි 19ක් වියදම් කරලා තියෙනවා නඩු ගාස්තු වලට. කෝටි 19ක් සල්ලි අරන් තියෙනවා. මේ රටේ භාණ්ඩාගාරයේ භාණ්ඩාගාරයෙන් සල්ලි ගන්නවා කියන්නේ නඩු වලට රටේ ජනතාවගේ සල්ලි. ජනතාවට අද වෙනකල් අයිතියක් තියෙනවද? ජනතාවට දැනගන්න ලැබිලා තියෙනවද? මොකද්ද මේ රටේ මේ නඩුවේ தත්ත්වය කියලා? අඩුවන ජනතාව නෙමෙයි අපේ පාර්ලිමේන්තුවේ ඇවිල්ලා වර්තමාන தත්ත්වය ප්‍රකාශ කරන්න කිව්වත්
ඔබතුමාගේ කාලය අවසන් කර මන්ත්‍රීතුමා.
මම කියනවා ගරු ඇමතුමනි, ඔබතුමා අවධානය යොමු කරලා මීට වඩා ජනතා මුදල් වලට අපි මේ ජනතා මුදල් වියදම් කරලා මේ ඔක්කොම කරන්නේ. කෝටි 19 ගෙවෙ ජනතා මුදල්, කෝටි ඩොලර් බිලියන් 9.8ක් ගෙවන්න උපරිමයේ පුළුවන් කියලා සාක්ෂාත් කරගත්ත ජනතා මුදල්. එහෙනම් මීට වඩා මේ රටේ ජනතාවගේ මුදල් වලට ගරු කරලා මේ මුදලෙන් කරන දේ මොකද්ද කියන එක රටේ ජනතාව දැනගන්න ඕනේ. ඒ සඳහා යම් නඩුමේ කටයුත්තක් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒවා අපිට දැනගන්න ඕනේ. නමුත් මේ
අවසන් කරන කර්මාන්තතුමා
මේ මොනවද කියන එක දැනගන්න ඕනේ. අද අවුරුදු 3 මාරක් ගිහිල්ලා ඒ වන්දියේ සතියක්වත් හම්බෙලා නැහැ. නමුත් අර ඉන්ෂුරන්ස් සංගමේ බීච් ක්ලීනින් සඳහා යම් මුදලක් දීලා තියෙනවා බිලියන 2කට ආසන්න ප්‍රමාණයක්. නමුත් අධිකරණ ක්‍රියාදාමය තුළ ලැබිච්ච දෙයක් නැහැයි කියන එක මම විශේෂයෙන් කියනවා.
මම ස්තුතියි කරු ඇමතුමා.
ගරු සභාපතිතුමනි, එතුමා මේ මතු කරපු කාරණේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිද්ධ වෙච්ච හානිය මම මේ ධූරය බාර ගන්නකොට මේ පිළිබඳව ගරු සභාපතිතුමනි විශේෂඥ කමිටුවක් පත් කරලා තිබුණා. මේකේ වගකීම තිබෙන්නේ සමුද්‍ර ආරක්ෂණ අධිකාරියට, අධිකරණ අමාත්‍යාංශයට නෙවෙයි. නමුත් අධිකරණ අමාත්‍යාංශය ඒගොල්ලන්ට උදව් කරන්න මට පෙර සිටි ගරු අලි සබ්‍රි මැතිතුමා මැදිහත් වෙලා තිබුණා. ඒ අනුව මේ විශේෂඥ කමිටුව වාර්තාවක් සකස් කරලා තිබුණා. ඒ වාර්තාව මම බලපුවාම ඒක අංග සම්පූර්ණ වාර්තාවක් නෙවෙයි. ඒ වාර්තාව අනුව වන්දිය තක්සේරු කරලා තිබුණේ ඇමරිකානු ඩොලර් 1.9 බිලියන 1.9. එතකොට ගරු සභාපතිතුමියනි, මම ඒ උදවියකෙන් ප්‍රශ්න කරා, එච්චර අඩු ගාණක් කොහොමද ආවේ? එතකොට ඒගොල්ල පිළිගත්තා ඒ වார்த்தාවල අඩුපාඩුකම් තියෙනවා කියලා. ඒ අනුව මම අංග සම්පූර්ණ වார்த்தාවක් ඉල්ලුවා. ඒ අංග සම්පූර්ණ වார்த்தාව ඉල්ලපුවාම ඒගොල්ල තක්සේරු කරා මිලියන ඇමරිකානු ඩොලර් බිලියන 6.4. දැන් ඒක යටතේ අධිකරණයේ නඩු පැවරීමේදී නීතිපතිවරයා තමයි තීන්දුව ගන්නෙ. මොකද රටක නීතිපතිවරු දෙන්නෙක් නැහනේ. රටේ සෑම ආයතනයකටම උපදෙස් දෙන්නේ ඉන්නේ එක නීතිපතිවරයයි. ඒතර නීතිපතිවරයාගේ මතය වුණා මේක සිංගප්පූරුවේ අධිකරණයේ පවරන්න හේතුව සිංගප්පූරු අධිකරණයේ නඩු තීන්දුවක් ගත්තොත් ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන්, අපේ රටේ අධිකරණයේ තීන්දුවක් ගත්තොත් ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන්ද කියලා බරපතල ගැටලුවක් තියෙනවා. දෙවැනි කාරණේ තමයි සිංගප්පූරු අධිකරණයේ නඩු පවරපුවාම නඩුව පවතියදී වුණත් ඒ අපි අයද තියෙන ගණන වැඩි කරලා ඉල්ලන්න පුළුවන්. ඒ කාල නඩුව පවතින අතරතුරේ වෙන ඩැමේජස් අලාභහානියකට එකතු කරන්න පුළුවන්. ඒක සිංගප්පූරුවේ තියෙන නීතිය. අපේ රටේ එහෙම නීතියක් නැහැ. ඉතින් ඒ නිසා ඒක සම්පූර්ණ වශයෙන්ම නීතිපතිතුමා තනියෙන් ගත්තේ නැහැ. විදේශීය විශේෂඥ මේ මූදු රක්ෂණ පිළිබඳව විශේෂඥ නීතිච්ඡ ආයතන තුනක් එංගලන්තයේ, ඕස්ට්‍රේලියාවේ සහ සිංගප්පූරුවේ. එතකොට ඒ ආයතන තුනෙත් උපදෙස් ඇතුව තමයි නීතිපතිවරයා මේ නඩු කටයුතු කරන්නේ. ඒ සඳහා අපි කරන්නේ පහසුකම් සැපයීම පමණයි. ඒ පිළිබඳව වැඩිදුර විස්තර සාකච්ඡා කර ගැනීම සමුද්‍ර ආරක්ෂණ අධිකාරියේ වගකීමක්. ඒගොල්ලන්ට නීතිපති දෙපාර්තමේන්තුවට යන්න කවුරුවත් මගෙන් අවසර ගන්නේ නැහැ. එහෙම අවශ්‍ය නැහැ. නීතිපතිවරයා පෙනී සිටින නීතිපතිවරයාගේ උපදෙස් ගන්න, ඔහුගේ සහාය ලබා ගන්න රජයේ සෑම නිලධාරියෙකුටම නීතිපති දෙපාර්තමේන්තුව විවෘතයි.
එහෙම ඒකාධිපති ක්‍රමයක් තමයි ක්‍රියාත්මක වෙන්නේ.
බොහොම ස්තුතියි ගාමිණි වලේපොඩ මැතිතුමා. ඔබතුමාට මිනිත්තු 10ක කාලයක් තියෙනවා. ඔව් ඔව් මැතිතුමා.
අර සභාපතිතුමියනි මේ මේ නිලධාරීන් දෙගොල්ලක් අතර පිට පෞද්ගලික මට්ටමේ දක්වා මේ ගොල්ලන් අතර ගැටුමක් ගිහිල්ලා තියෙනවා. මේ පවුල් අවුල් ප්‍රශ්න විසඳන්න නෙවෙයි ඇමතිවරයා ඉන්නේ. මට නීත්‍යානුකූල ප්‍රශ්නයක් තියෙනවා නම් ඔබතුමා අහන්න, නඩුවේ පිළිබඳව තොරතුරක් ඕන නම් ප්‍රශ්නයක ස්වරූපයෙන් මගෙන් අහන්න, මම උත්තර දෙන්න.
බොහොම ස්තුතියි වලේවර මන්තුමා. ඔබතුමාට මිනිත්තු 9ක කාලයක් තියෙනවා. ආරම්භ කර මන්තුමා.
ස්තුතියි මූලාසනාරුඩ මන්ත්‍රීතුමනි. මේ සිවිල් නඩු විධාන සංග්‍රහයේ සංශෝධන කීපයක් ගෙනෙන අවස්ථාවේදී වචන කීපයක් ප්‍රකාශ කරන්න අවස්ථාව ලැබීම පිළිබඳව සංශෝධන කතා කරන්නේ සිවිල් නඩු විධාන සංග්‍රහයේ වුණත් ගරු අධිකරණ ඇමතිතුමාගේ අවධානයට අපි යොමු කළා. අධිකරණ කලාප වෙන් කරන අවස්ථාවේදී අධිකරණ ඇමතිතුමනි බලංගොඩ අධිකරණ කලාපයට මහා අධිකරණයක් අපි ඉල්ලා සිටියා. මොකද මේක අපි සම්පූර්ණ තොරතුරු සමීක්ෂණයකින් පසු ඒ අධිකරණයේ පිහිටවීමේ ප්‍රායෝගික වැදගත්කම සහ භූගෝලීය වැදගත්කම අපි ඒ වෙලාවේ මේ කටයුත්ත පිළිබඳව කටයුතු කරපු සමයවර්ධන කමිටුවට ඉදිරිපත් කළා. ඒ කමිටුවෙන් නිර්දේශ කළා මේ අධිකරණයේ පිහිටීම සුදුසුයි කියන එක. එහෙම කියන්න හේතුව තමයි මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, දැන් පොලිස් බෙරගල ඉඳලා ගත්තාම බදුල්ල දිස්ත්‍රික්කයේ මායිමේ ඉඳලා කිලෝමීටර් 80ක 90ක දුරක් රත්තපුරට එන්න ඕනි මේ මහාධිකරණයට පැමිණෙන්න තියෙන සැකකාරයෙකුට, සාක්ෂිකාරයෙකුට, පැමිණිලිකාරයෙකුට. ඒ වගේම බලංගොඩ උසාවි වලින් නිකුත් කරන තීරණවලට අභියාචනා කරන සියලුම දෙනාත් මේ රත්තපුරයට එන්න ඕනි. මේ අයට දැන් අපි ගත්තොත් එහෙම බෙරගල ඉඳලා එහෙම නැත්නම් හල්දුම් මුල්ලේ ඉඳලා රත්නපුරේට කිලෝමීටර් 80ක් එන එක්කෙනෙක් උසාවියට එන්න පාන්දර 3ට විතර ගෙදරින් පිටත් වෙන්න ඕනි. කල්තොට කෙරවලේ මොනරාගල දිස්ත්‍රික්කයේ මායිමේ ඉන්න එක්කෙනෙක් ඒ විදිහට එන්න ඕනි. ඉතින් මේ தත්ත්වය සමනය කළා අපි ඉල්ලුවා මේ අධිකරණයේ පිටවල දෙන්න අපිට මහාධිකරණය. එතකොට බලංගොඩ අධිකරණ කීපෙම රත්නපුර මහාධිකරණයට අවුරුද්දකට නඩු 100 ගාණක් යොමු වෙනවා. මේ ජනතාවට සේවය සලසන්න නම් නීතිය નિවරදිව පසිඳලවන්න අවශ්‍ය නම් මේ කටයුත්ත කරන්න කියලා. නමුත් අද වෙනකම් මේ කටයුත්ත ඉෂ්ට නොවීම පිළිබඳව අපේ කනගාටුව අපි ප්‍රකාශ කරනවා. නැවත වතාවක් ඔබතුමාගේ අවධානයට අපි මේක යොමු කරනවා. බලංගොඩට ඕනි කරන මේ මහාධිකරණය ලබා දෙන්න කටයුතු කරන්න කියන එක. ඒ වගේම මේ නීතිය පැසඳිලිම ගැන කතා කරනකොට තව එක කාරණයක් සඳහන් කරන්න අවශ්‍යයි. ගරු අධිකරණ ඇමතිතුමනි ඊයේ පෙරේදා දවසක මට දරුවෝ දෙන්නෙක් කතා කරලා කියනවා ඒ දෙන්නා පොලිස් වාර්තාවක් ගන්න ඔය බලංගොඩ ප්‍රදේශයේ පොලිසියකට යනවා. බයිසිකලයක යනකොට පොලිසිය ළඟදී නතර කරනවා. නතර කරලා පොලිසියට අල්ලගෙන ගිහිල්ලා කූඩුවට දාලා පස්සෙන්ද උසාවියට දාලා තමයි මේ දෙන්නට අපදීලා ඉන්නේ. ඒකේ සඳහන් වෙනවා මේගොල්ලෝ අතේ ගංජල මොනවද තිබුණා කියලා. මද්‍රව්‍ය තිබුණා කියලා. එතකොට OIC මහත්තයා මේ ළමයි කියනවා වැඳලා අපි ආවේ පොලිස් වාර්තාවක් ගන්න. දැන් දවස් 3කට ඉස්සෙල්ලා පොලිසියෙන් පොලිස් වාර්තාව ගන්න ඕනි ඉල්ලුම් පත්‍ර දෙක අපි අරගෙන ගියා. අපි අතේ තියෙන මේ බෑග් කොලත් මේ වෙනකොටත් මේ ඉල්ලුම් පත්‍ර දෙක තියෙනවා. මේ වැඩේ කරන්න එපා කියලා. මේ අවුරුදු 20-22 කොළු බෙන්ච දෙන්නේ. හැබැයි උසාවියට දාලා මේගොල්ලන්ට වරද පිළිගන්න කියලා බලපෑම් කළා. පසුවදා උසාවියෙන් නිදහස් කළා එවනවා. මෙන්න අධිකරණ අපතිතුමනි නීතිය අතේ තියෙන ඇතම් නිලධාරීන් නීතිය ක්‍රියාත්මක කරන විදිහ. ඉතින් ඉතාම අසාධාරණ විදිහට මේ ක්‍රියාත්මක වන මේ තත්ත්වයන් පිළිබඳව අපිට ඕනෑ තරම් උදාහරණ ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ වගේම තමයි රාජ්‍ය සේවයේදී නීතිය මම උදෙත් මේක සඳහන් කළා. නීතිය අවභාවිතා කරන තමන්ට ඕන විදිහට නීතිය හසුරවන රාජ්‍යයේ තියෙන ප්‍රධානම ආයතන වලින් එකක් බවට රාජ්‍ය සේවා කොමිසම මේ වෙනකොට පත් වෙලා තිබෙනවා. අපි පෙස්සංකාරක සභාව හරහා යවපු විශාල නිර්දේශ ප්‍රමාණයක් මේ වෙනකොට තියෙනවා. තුට්ටුවකට සලකන්නේ නැතුව පැත්තකට විසික් කරලා දාලා තියෙනවා. ඒ නිසා මම යෝජනා කරනවා මේක පිළිබඳව සම්පූර්ණ විග්‍රහාත්මක සමාලෝචනයක් කරන්න මේ සභාවට. මොකද ලංකාවේ රාජ්‍ය සේවය අධිකරණ ඇමතිතුමනි ශ්‍රී ලංකා පරිපාලන සේවය විතරක් නෙවෙයි. පරිපාලන සේවය තියෙනවා, ගණකාධිකාරණී සේවය තියෙනවා, දේශීය ආදායම් සේවය තියෙනවා, කස්ටම් එකට වෙනම සේවාවක් තියෙනවා, විද්‍යාත්මක සේවය තියෙනවා, විදේශ සේවය තියෙනවා, සැලසුම් සේවය තියෙනවා, වෛද්‍ය සේවය තියෙනවා. හැබැයි මේ කියන සේවාවලින් කවුරුවත් රාජ්‍ය සේවා කොමිසමේ නියෝජනය වෙන්නේ නැහැ. රාජ්‍ය සේවා කොමිසමේ නියෝජනය වෙන්නේ දේශපාලන අධිකාරියන් පත් කරපු කණ්ඩායම කොමිසම විදිහට සමන්විත වෙනවා. බොහෝ විට විශ්‍රාමගත් නිලධාරීන්ගෙන් සමන්විත පරිපාලන නිලධාරීන්, අනිත් කට්ටිය පරිපාලන සේවයේ නිලධාරීන්. දැන් මේ අය තමන්ගේ පරිපාලන සේවයට ඕනි කරන දේවල් විතරක් කේන්ද්‍ර කරගත් තීර්ණවල ඉන්න ගමන් අනිත් අයට මේක පිළිබඳව කිසිම සැලකිල්ලක් දක්වන්නේ නැහැ. දැන් මම ආවේ මේ පෙස්සංකාරක සභාවේ විමර්ශනයට සහභාගී වෙලා එක වෛද්‍යවරයෙක් මාධ්‍යයට ප්‍රකාශයක් කළා කියලා ඒ වෛද්‍යවරයා මාධ්‍යය කරපු ප්‍රකාශය පදනම් කරගෙන පාර්ලිමේන්තු මන්ත්‍රීතුමියක් පාර්ලිමේන්තුවේ කතා කළා කියලා අර ප්‍රකාශය කළා කියන වෛද්‍යවරයා වැඩ තහනම් කළා අවුරුදු 3ක් තිස්සේ. එතකොට ඒ මුළු පරීක්ෂණේ කොහෙවත් තැනක ඔප්පු කරගන්න බැරි වෙලා තිබෙනවා ඔහු එහෙම ප්‍රකාශයක් කළා කියලා. හැබැයි නීතිය ක්‍රියාත්මක කරන මේ පරිපාලන නීතිය අතර ගත්ත අය මොකද්ද කරන්නේ? මේ අර වෛද්‍යවරයා වැටු නැති කළා, වැඩ තහනම් කළා, ගෙදර තියලා මේ දැන් තමයි වැඩ එතුමා සේවයේ පිහිටවලා තියෙනවා. හැබැයි පරණ වැටු මේවම මොකක්වත් දීලා නැහැ. තවම මේ ඔහුගේ විනය පරීක්ෂණය නිමා වෙන දවසක් පිළිබඳව සඳහන් වෙන්නේ නැහැ. මේ 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 විදිහට මේ අසාධාරණය කර කර කොහොමද මේක යන්නේ? ඒ වගේම තමයි අපි දැක්කා ගුරු ප්‍රශ්න निराකරණය කර ගැනීම සම්බන්ධයෙන් තියෙන ගැටළු වලදී විශාල ප්‍රමාණයක් අධිකරණයට ගිහිල්ලා අධිකරණයෙන් තහනම් ආච්චා අරගෙන තියෙනවා. එහෙම නැත්නම් ස්ටේ ඕඩර්ස් අරගෙන තියෙනවා. ගුරුවරු බඳවා ගැනීම ඇනහිල්ල තියෙනවා. රත්නපුර දිස්ත්‍රික්ක ගත්තොත්, සපරගමු පළාතේ ගත්තොත් ඕනිකන්නේ ගුරුවරුන්ගෙන් 112යි 15යි අතර ප්‍රමාණයක ගුරුන්ගයක් තියෙනවා. ප්‍රදේශයේ ගුරු පුහුණුව ලබාපු, අධ්‍යාපන උපාධිය හදාරපු, විද්‍යාපීඨවලින් අවුට් වෙච්චි එළියට ආපු විශාල ගුරුවරු ප්‍රමාණයක් විදියට බඳවා ගන්න සුදුසුකම් ලාභීන් ටික ඉන්නවා. විභාගයේ පවත්තලා බඳවා ගන්න නීති හරස් වෙලා තියෙනවා. හැබැයි ළමයින්ගේ වයස යනවා, ළමයි ටික ඉස්කෝලේ යනවා, ඒගොල්ලන්ට උගන්වන්න ගුරුවරු නැහැ. උගන්වන්න ඉන්න ගුරුවරු ගෙවල් වලට වෙලා ඉන්නවා, ගුරු වෘතියට එන්න විදියක් නැතුව. අධිකරණයෙන් දීපු නියෝගය හරහා මේ වැඩේ කඩාකප්පල් වෙලා තිබෙනවා. මෙහෙම කොහොමද අධිකරණ වදිතුමනි මේ රට පවත්වාගෙන යන්නේ? එක පැත්තකින් ගත්තම මේ පවතින නීති ක්‍රියාත්මක කරන ඇතම් සංස්ථාවල නීති පිළිබඳව වග කියන අයගේ කටයුතු කිරීමේ ස්වභාවයත් එක්ක ගත්තාම රාජ්‍ය සේවයේ සහ අනිකුත් බොහෝ ශාස්ත්‍රවලදී මේ රට මෙහෙම පවතින එක පිළිබඳව සතුටු වෙන්න ඕනි කියලාද හිතෙනවා. මොකද එච්චරකටම සමහර ශාස්ත්‍ර කඩාගෙන වැටලා තිබෙන්නේ, අත්නෝමතික භාවයෙන් පිරීලා තියෙන්නේ, මහජනතාවගේ අවශ්‍යතා ඉෂ්ට කිරීම පිළිබඳව කිසිම හැඟීමකින් කටයුතු නොකරන තත්ත්වයක් තිබෙන්නේ. අද කටයුතු කරනවා වෙනුවට ඒ කටයුතු නැවත වතාවක් යථා තත්ත්වයට පත් කරගෙන පසු කාලිකවවත් කරගන්න
දැන් මන්ත්‍රීතුමා මිනිත්තු දෙකක කාලයක් ඔබතුමාට තියෙනවා.
ඒක නිසා මේ සමස්ත නීති පද්ධතියම සමාලෝචනය කිරීම අවශ්‍ය වෙලා, රටක් සංවර්ධනය කිරීමට මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, භෞතික යටිතල පහසුකම් සංවර්ධනේ, පාරවල් හදන එක, බෝක්ක හදන එක, පාලම් හදන එක අවශ්‍යයි, වගේම රටේ නීති ප්‍රතිසංස්කරණය කළ නීති සම්පාදනයේ අත්‍යවශ්‍ය කාරණාව. ඒකට අපි කියනවා මුරුදු යටිතල පහසුකම් නිර්මාණය කියලා. software infrastructure development එක. ඔබතුමාගේ කාලය තුලදී සමහර දේවල් වලට අපි විරුද්ධ වුණා වුණත් අපි දැක්කා ඔබතුමා ඉතා විශාල අනපනත් සංඛ්‍යාවක් සංශෝධනය කළා, යාවත් කායින කළා, වර්තමානයට සහ අනාගත ආර්ථික දිනුවට ගැළපෙන ව්‍යවස්ථා සම්පාදනයන් ගොඩක් කළා, නීති කෘත්‍යයන් ගොඩක් ගෙනාවා, අනපනත් සංශෝධනය කළා. ඒ තුල අපිට එකග වෙන්න බැරියවත් ගෙනහැලා තිබුණා. අපි ඒවට විරුද්ධ වුණා, වගේම එකග වෙන්න පුළුවන් ඒවට අපි එකග වුණා. ඉදිරියේදීවත් ඉදිරි කටයුතු ටික මේ රටට හිතකර ආකාරයට නීති සංශෝධනය කළා, මේ කටයුත්ත කරගන්න අපේ දායකත්වයේ ගන්න පුළුවන් ආකාරයේ සංශෝධන පමණක් ගෙනල්ලා මේ ආර්ථිකයේ පත් වෙලා තියෙන තත්ත්වෙන් ගොඩනගා ගන්න ඕනි කරන නීති සම්පාදනය කිරීමට යෝජනා කරමින්, ඒ සඳහා සුදුසු කරන රජයක් පිහිටුවා ගැනීමට ගමන් කරමු කියලා යෝජනා කරමින් මම නියැලෙනවා.
බොහොම ස්තුතියි ගරු ඇමතුමා.
ගරු සභාපතිනි බොහොම ස්තුතියි. ගරු මන්ත්‍රීතුමා මතු කරපු කාරණේ පැහැදිලි නොකරොත් රටට වැරදි මතයක් යනවා, ඒකයි මම නැගී හිටියේ. පහුගිය දිනවල ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු ගරු සමයවර්ධන මහින්ද සමයවර්ධන මැතිතුමාගේ සභාපතිත්වයෙන් යුතුව අධිකරණ කලාප පිළිබඳව කමිටුවක් පැවතුණා ගරු මන්ත්‍රීතුමා කිව්ව විදිහට. ඒ කමිටුවේ සබරගමු පළාත ගත්තම දැනට රත්නපුරේ තිබෙනවා මහාධිකරණයක්, බලංගොඩ සඳහා මහාධිකරණයක් යෝජනා කරලා තිබුණා. නමුත් ඒක නිර්දේශ කරලා නැහැ. ඒ නිර්දේශ නොකරන්න හේතුව රත්නපුර මහාධිකරණයේ තිබෙන නඩු සංඛ්‍යාව දෙකට කඩන්න තරම් ප්‍රමාණවත් නඩු සංඛ්‍යාවක් නැති නිසා තමයි එහෙම නිර්දේශ නොකරන්නේ. හැබැයි මේ කමිටුවේ නිර්දේශ කරලා තියෙනවා රක්වන්න කලවන්න. කෙලවරේ තියෙන කලවන්න නේද? කලවන්න තිබෙනවා දැනට ටෙම්පරරි මහේස්ත්‍රාත් අධිකරණයක්. ඒ අධිකරණය සිවිල් සහ අපරාධ නඩු මහේස්ත්‍රාත් සහ දිසා මහේස්ත්‍රාත් ඒකාබද්ධ අධිකරණයක් බවට පත් කරන්න කියලා ඒ පිළිබඳව අපි යෝජනා සියල්ල සම්මත කරගෙන තිබෙනවා. නමුත් පහුගිය දිනවල අධිකරණ සේවා කොමිසමට සිටින සේවක සංඛ්‍යාවේ ප්‍රශ්නයක් නිසා ප්‍රමාදයක් තියෙනවා. බොහොම ඉක්මනට අපි කටයුත්ත කරනවා. ඔබතුමා කියපු අර ගුරුවරු බඳවා ගැනීම පිළිබඳව නඩු විශාල සංඛ්‍යාවක් තිබුණා. ඒෙන් වැඩි සංඛ්‍යාවක් ඊයේ දිනේදී අධ්‍යාපනඇමතුමා දැනුම් දුන්නා. අධිකරණයේදී සමතයකට පත් කළා. ඒ පත් කිරීම සිදු කිරීම ඉතා ඉක්මනට අපි කරන.
බොහොම ස්තුතියි. මේජර් සුදර්ශන දෙනපිටි මැතිතුමා, ඔබතුමාට මිනිත්තු 11ක කාලයක් තියෙනවා.
ගරු මුලසනාරට මන්ත්‍රීතුමනි, මේවනකට ඉතාම වැදගත්, රටට වැදගත් පනත් කීපයක සංශෝධන සිදුවමින් පවතිනවා. මම හිතන අපිට අවශ්‍ය දෙයක් ගරු විජේදාස රාජපක්ෂ මැතිතුමා කරගෙන යනවා. අපේ රට දියුණු කරන්න නම් අපේ ඇත්තටම නීති පද්ධතිය, අපේ විනය අංක එකට තිබිය යුතුයි. ඒක තමයි අංක එක. විනයක් සහිතව ජීවත් වෙන පරිසරයක් මේ ජනතාවට හැදුවොත් මං හිතන්නේ අපිට මේ රට දියුණු කරන්න හොඳ ප්‍රවේශයක් ලැබෙනවා. ඒ කටයුත්ත ඔබතුමා හරියටම කරගෙන යනවා. කිතාම වැදගත්. තාම ස්තුතියි ඔබතුමාට. ඒ වගේම මම විශේෂයෙන්ම ප්‍රථමයෙන්ම කතා කරනවා ඒ සාමදාන විශ්වකරවරුන් පත් කිරීම සම්බන්ධවත්. අපි පනත් කෙටුපත පනත් සංශෝධනය විමක්ෂිත වෙනවා. ඒකේ ඉතාම වැදගත් කාර්යයන් කීපයක් තියෙනවා. ඒකේ තමයි මං හිතන්නේ නියෝ සාමාන්‍යයෙන් ඒ පත් කිරීම අවලං කිරීම ඒ අත්විටීම ගැනත් කතා කරනවා. ඒක වැදගත්. මගේ වෙලාව සීමා නිසා මම සාමාන්‍යයෙන් දැන් මේ වෙනකොට සිවිල් සමාජයේ තාම දාන විශ්වකරවරුන් විශාල ප්‍රමාණයක් සිටිනවා. මම කියන්නේ ගරු අමාත්‍යතුමනි, අපි මේ අයව පුහුණු කිරීම, දැනුවත් කිරීම තවදුරටත් කළ යුතුයි. මොකද අපි දකිනවා මේ සාමදාන මිනිෂකාරවරුන් නොයෙකුත් ආකාරයේ කටයුතු කරන උන්ට සමහර අයට ඒ දැනුවත් කිරීම, දැනුවත් වීම නැහැ. සමහර අය සමහර අත්සන් කළා. මම දන්නවා බණ්ඩාල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් කියන අවුරුදු 16ක් නඩුවලට යනවා. නඩුවකට යන අවුරුදු 16ක් ඒ අත්සනක් ගහලා ඒ යාළුකමට තමයි අත්සන ගහලා තියෙන්නේ. දරුවගේ වැඩකට තාත්තා තමයි ෆයිල් මේ කරන් ඇවිල්ලා තියෙන්නේ. ලොකු වැරද්දක්. ඇත්තටම ලොකු වැරද්දක්. තාත්තා ෆයිල් එක අරන් ආවා මේ අත්සන ගැහුවා තාත්තගේ විශ්වාසයට. හැබැයි වෙන කෙනෙක් තමයි ඒක සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ වැරද්දට දඬුවම් ඉන්නවා. හැබැයි ඒ සමහර වෙලාවට ඒ නොදැනුවත්කම නිසා වෙන්න පුළුවන්. මොකද දෙමළ ව්‍යාපාරිකයෙක් ඒ සිංහල ෆෝම් එක ඒ විදිහට කරලා කොහොම හරි ඔය ආකාරයෙන් සිදුවෙලා. ඉතින් මං හිතන්නේ අපේ ගරු අමාත්‍යතුමනි, අපි පුළුවන් නම් මේ දැනුවත් කිරීම, ඒ වගේම සමහර අය වැරදි කළා, සාමදාන විශ්වකරවරු ඉන්නවා නේ, වැරදි කළා පොලිසියට සම්බන්ධ පොලිසියෙන් අත්අඩංගුවට ගන්නවා. වැරදීමක් කරලා වැරද්දක් කරලා හෝ මොකක් හරි දෙයකට පොලිසියෙන් අත්අඩංගුවට ගන්නවා. නමුත් මේ ලේඛන සියල්ලම නඩු පවතින්නේ අධිකරණයේ. මේක පොලිසියත් එක්ක සම්බන්ධ කරනවා නම් මං හිතන්නේ ඉතාම වැදගත් වෙයි. පොලිසියත් එක්ක සම්බන්ධ කරලා සාමදාන විශ්වකාරු කවුද කියන එක, ප්‍රදේශයේ සාමදාන විශ්වකාරු කවුද, ඔවුන්ගේ ක්‍රියාකාරකම් කොහොමද වෙන්නේ කියන එක දැනුවත් වෙනවා නම් පොලිසියෙන් ඒක මම හිතන්නේ ක්‍රියාත්මක කරගන්න
පුළුවන්.
රෙජිස්ටර් එක හදලා ගරු අමාත්‍යතුමා දැනුවත් කරනවා. රෙජිස්ටර් එක හදලා වෙබ් එකටම දානවලු. එතකොට හැමෝම දැනුවත් වෙනවා. මම කියන පොලිසියේ මේක පොලිසියත් සම්බන්ධ වෙලා ඒ කටයුත්ත කරනවා නම් ඉතාම වැදගත් වෙනවා. මම හිතන්නේ ලේඛනය නඩත්තු කරලා ඒ විදිහට ක්‍රියාත්මක වෙනවා නම් මේ අයට නොයෙකුත් දේවල් කරන්නත් බෑ. ඒ වගේම සාමදාන විශ්වකාරයවරයෙක්ගේ ගෞරවය ආරක්ෂා වෙනවා. ඔවුන්ගේ ගෞරවය ආරක්ෂණය ගැනත් විශේෂ අවධානයක් යොමු කරලා දැන් මේ වෙනකොට රෙජිස්ටර් මේ වෙබ් එකට දානවා කියලා ගරු අමාත්‍යතුමා මේ වෙනකොට දැනුවත් කරා. ඒ වගේම අර මම කියන්නේ ඔවුන්ට මොකක් හරි පාඨමාලාවක් දැනුවත් කිරීමේ පාඨමාලාවක් හරි කරලා ඔවුන් දැනුවත් කරන වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කළ යුතුමයි. ඒ වගේම ෆලෝ අප් එකක් වෙන්න ඕන. ඔවුන් මොකද කරන්නේ, කොයි විදිහටද ක්‍රියාත්මක වෙන්නේ, ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය කොහොමද කියලා සමහර අය සනක් ගහන්නත් මුදල් ගන්න සමහර සාමදාන විශ්වකාරවරු ඉන්නවා. මේක ගරු සේවයක්, ස්වේච්ඡා සේවයක්. ඉතින් ඒක ඒ ගැන දැනුවත් කළා, ඒ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් කරා නම් මම හිතන්නේ ඒ ගැන විශේෂ වැදගත්කමක් තියෙනවා. ඊළඟට මේ සිතාසි බාරදීම සිවිල් නඩු නිදාන සංග්‍රහයෙන් අපි දන්නවා සිතාසි බාරදීම ලොකු ගැටලුවක් අපේ රටේ. දැන් උදේ ඉඳන් කතා කරා, අපි අහගෙන හිටියා සිතාසි බාරදීම අධිකරණයෙන් වාක් හරි දෙයකට සිතාසියක් බාර දෙන්න යනකොට නොයෙකුත් ක්‍රමවේද තියෙනවා. හැබැයි මේක දැන් හොඳට නියමකාර තැනකට ඇවිල්ලා හොඳ තැනකට ඇවිල්ලා දැන් අපිට තවදුරටත් මේක තවත් එකතු කරන්න පුළුවන් ඉලෙක්ෂන් කමිෂන් එකේ තියෙන මේ අපේ ඉලෙක්ෂන් මේ කමිෂන් එකේ තියෙන ඒ ලියාපන්චි ඒ චන්දනාමලේකනේ චන්දනාමලේකෙන් ගන්න පුළුවන් සමහරලාට බාර දෙන්න යනකොට සිතාසිය බාර දෙන්න යනකොට වුන් නැහැ ඇත්තරම නැහැ යම් කිසි ක්‍රම මාර්ගයෙන් දෙනවා කියලා දැනගත්තම වුන් ඒ පදිංචිය වෙනස් කරනවා පදිංචිය වෙනස් කරනකොට අපේ ක්‍රමවේදයක් හැදෙන්න ඕනේ අපි හැමෝම එකතු වෙලා මේක කරන්න ඕනේ දෙයක් එහෙම නැත්නම් ඉලෙක්ෂන් කමිෂන් එක ග්‍රාම සේවක ඊළඟට මේ ප්‍රාදේශීය ලේකම්වරු මේක දැන් කරගෙන යනවා පදිංචිය මාරු පදිංචිය වෙනස් වෙනවා නම් සමහරවල් පදිංචිය වෙනස් වෙනවා නම් ඒ පදිංචිය වෙනස් කිරීමේ සාතිකය අරගෙන යන්න ඕනේ ඒ පදිංචිය ඊළඟට පදිංචි වෙන තැන ස්ථානයට ඒ පදිංචි වෙන ස්ථානයට ගියාම ඒ අදාළ ග්‍රාම නිලධාරි වෙලා පදිංචිය සාතික කරගන්නවා ඒක 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 නිසි ආකාරවම සිදු වෙනවා නම් මේක හරි ක්‍රමයකට සිදු වෙනවා නම් අපිට ප්‍රශ්නයක් නැහැ එතකොට යම් කිසි මට්ටමකට ඔක ඔය පදිංචිය නැති එක හදා ගන්න පුළුවන් ඒ වගේම අපිට පුළුවන් දැන් මේ මොබයිල් ෆෝන් එක රෙජිස්ටර් වෙන්න දැන් අපි දකිනවා මොබයිල් ෆෝන් එකෙන් තමයි ගොඩක් දේවල් කරන්නේ සමහරලාට තර්ජනය කරනවා සමහරලාට හැම දෙයක්ම සිදු වෙන්නේ මොබයිල් ෆෝන් එකත් එක්ක හැබැයි මේ මොබයිල් ෆෝන් එකේ සිම් එක හොයනකොට ගරු මන්ත්‍රීතුමියනි මේක සිම් එක හොයනකොට අපේ මුලසාරණ මන්ත්‍රීතුමියනි මේ සිම් එක බලනකොට සමහරලාට මියගිය කෙනෙක්ගේ සිම් එකක් එහෙමනම් මේකත් ලින්ක් කරගන්න ඕනේ අපි මේක හරි ක්‍රමවේදයකට හැදෙන්න ඕනේ ඒ සිම් ලබා දෙන සිම් කාඩ්පත් ලබා දෙන ඒ ආයතන මේ ගැන විශේෂ අවධානයක් යොමු කරන්නනේ මේ සිම් එකක් නිකුත් කරනකොට ඒක සිම් එකක් නිකුත් කරාම ඒක ඒක මොකක් හරි දෙයක් කරලා ඒක විසිකලා දාලා වෙන සිම් එකක් ගන්න තැනකට යනවනම් ඒක වැරද්දක් එක සිම් එකක් එක ID කාඩ් එකකට එක සිම් එකක් මොකක් හරි ආයතනකින් නිකුත් කරාට පස්සේ ඒකට වෙන වෙන පැකේජස් එනවනම් ඒකට ඇඩ් කරගන්න එකතු කරගන්න නැති කර අයින් කරගන්න ඒ දේ කරගන්න පුළුවන්කම තියෙන්න ඕනේ එහෙම නැත්නම් සිම් එක විසිකලා තවත් සිම් එකක් අරගන්නවා කියන එක ප්‍රශ්නයක් එක එක ඕන ආයතනකින් ගන්න පුළුවන් හැබැයි එක සිම් එකකට ඒවා එකතු කරගන්න ක්‍රමවේදයක් හදන්න ඕනේ විශේෂයෙන්ම මිය ගියොත් කෙනෙක් ඒකත් ලින්ක් එකක් හැදෙනවා කවුරු හරි කෙනෙක් මිය ගියා නම් ඒ එයාගේ ඒ අපේ ලින්ක් මේ මේවට සම්බන්ධ වෙලා තියෙන්න ඕනේ මෙයා මිය ගියා මෙන්න මේ පුද්ගලයා මිය ගියා කියලා දැනුවත් කිරීමේ දැනුවත් වෙන්න අවශ්‍ය ඒ අපි පුළුවන් තරම් සම්බන්ධතාවයක් ඇති කරන්න ඕනේ ඒ ආයතන ඒ සිම් කාඩ් නිකුත් කරන ඒ ඒක විද්‍යුත් සංදේශන යාමන කමිෂන් සභාවෙන් කරන්න ඕන දෙයක් මේව දැන් අපි ලින්ක් කරන ක්‍රමවේදයක් හදන්න ඕනේ අපි බල අපි දැන් ලෝකෙ ගමන් කරන තැනට අපිත් යන්න ඕනේ එහෙම නැතුව මේ වැඩේ කරන්න බෑ මේක නිසා විශේෂ අවධානයක් යොමු කරන්න කියලා මම විශේෂයෙන් ඉල්ලා සිටිනවා ඒ වගේම අපි මේ සිතාසි ලබා දෙනකොට සිතාසි අලවනකොට දැන් ඒ එන්නේ නැහැ ඒ ප්‍රශ්නේ ගොඩක් දුරම තියෙනවනේ ඒකේදී සාමාන්‍යයෙන් අපිට දැන් නීතිඥ මහත්වරු කියන්නේ අපිට දැන් මේ මේ මේකේ කරනවා ඊමේල් විදියට WhatsApp විදියට අපිට සිස්ටම් එකක් ක්‍රියාත්මක කරන්න පුළුවන් දැන් නීතිඥ මහත්වරුන්ටත් ප්‍රශ්නයක් තියෙනවා සමහර දවස්වල අද කතා කරලා ඉවරලා ඒකේ රිපෝට් එක ගන්න ඉතින් ලේලා ටයිප් කරලා ඉනකන් ඉන්න වෙනවා මේකත් දැන් අපි එකතු මොකක් හරි අපිට පුළුවන් වෙන්න ඕනේ දැන් ඩිජිටල් කරලා මේක ඉස්සරහට ගන්න මේවා එකතු කරලා එකතු වෙලා කරන්න තාම ටයිප් කරන සිස්ටම් එකට යනවනම් ඒක මේ ඒක අපි අපි ගොඩක් පිටිපස්සේ ඉන්නේ. එහෙම නැතුව ඔවුන්ටත් අපිට ඊමේල් කරන සිස්ටම් එකක් ඒ මේ 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 අදාළ අධිකරණයෙන් ඊමේල් කරන සිස්ටම් එකක් ඔවුන්ට WhatsApp කරන සිස්ටම් එකක් ඒ වගේ හදාගන්න පුළුවන් මුදලක් අය කරලා ඒක ගන්න පුළුවන්. මේ තීජ මහතුරුන්ට ඒ දේ ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කඩේ මේක ඩිජිටල් කරන්නේ කල යුතුමයි උසාවි. ඒ වගේම පොලිසියට එකතු මේ පොලිසිය මේ වගේ දැන් මේ මේ ආයතන එකතු කරගෙන මේ දේ කරන්න ඕනේ. ඒ වගේම නීතිඥ මේ දැන් ඒ සේවය කරන නීතිඥවරුන්ටත් සාමාන්‍යයෙන් මේ සටහන් ටික ලබා දෙන ක්‍රමවේදය සාමාන්‍යයෙන් ක්‍රමයකට හදන්න ඕනේ එහෙම නැතුනොත් මේක තවත් අපි පවුගෙන පස්සට පස්සට යන ක්‍රමවේදයක් තමයි තියෙන්නේ ඊළඟට විශේෂයෙන්ම දැන් නීතිපති දෙපාර්තමේන්තුවට රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යවන මේ මේ යවන ડોකියුමන්ට්ස් මේ ටික ගන්නකොට ලොකු කාලයක් යනවා සමානට අවුරුදු 2 3 4 සමානයි නිර්දෝෂීභාවය ඔප්පු කරන්න මේ බලාගෙන ඉන්න රස පරීක්ෂක වාර්තා වෙනකම් හැබැයි ඒ වෙනකන් ඔහුට සමානට විදේශගත වෙන්න බෑ. ඔහුගේ හදිසියේ පොලිස් රිපෝට් එකක් ගන්න පොලිස් රිපෝට් එක කියන්නේ ඉතාම වැදගත් එකක්. හැම දෙයකටම පොලිස් රිපෝට් එක කියන එක අවශ්‍ය වෙනවා. හැබැයි පොලිස් රිපෝට් එක ගන්න බෑ සමාන නිර්දෝෂී කෙනෙක් මොකක් හරි දෙයකට පැටලලා ඉන්නේ. හැබැයි මේ සමහරලාට ඒ ડોකියුමන්ට්ස් එක ගන්න ඒක එනකන් ගොඩාක් අය හැම වෙලා ගොඩාක් අය බලාගෙන ඉන්නවා නමුත් ඒ නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඒ එක පරක්කෝ නිසා ලොකු ප්‍රශ්න ගැටලු ගොඩකට මැදියෙනවා. රස පරීක්ෂක වාර්තාත් ඒ විදිහම තමයි. රස කිලෝ 5කට වැඩි ග්‍රාන්ජ ප්‍රමාණයක් අහුනොත් ඒකත් රස පරීක්ෂකට ගිහිල්ලා එන්න ඕනේ. එහෙම නැත්නම් හසි බෝතලයක් ආවත් ඒකත් රස පරීක්ෂකට යන්න වෙනවා. රස පරීක්ෂකට ගිහිල්ලා එනකොට කොච්චර එතනත් ලොකු වැඩකීමක්. නඩු බාන්න කොච්චර තියෙනවද රස පරීක්ෂකට යවන්න ඔය අධිකරණයක විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒවා දැන් ටික ටික හදාගෙන යනවා. ඇත්තටම වැදගත්. මේ වෙනකොට විදේශ රස පරීක්ෂක මැතිතුමා ඇතුළු ඒ කාර්ය
මණ්ඩලයට මිනිත්තු 2ක කාලයක් තියෙනවා.
ගරු මහත්මනේ මේ ගරු මොලසනාරු මන්ත්‍රීතුමනේ ඉතින් ඒක විශේෂ දෙයක්. ඒ වගේම මේ ට්‍රැෆික් නඩු දැන් මම එක දවසක් අපේ රමේෂ් පත්තින ගරු අමාත්‍යම හම්බෙන්න ගිහිල්ලා ඉන්න මේ කතා කරන වෙලාවක අපි දෙන්න අපි කතා කරගෙන ඉන්නකොට ඒ ස්ථානයට ආවා DIG ට්‍රැෆික් මේ මුළු ලංකාවම බාර වෙන්නේ DIG මහත්තයා. ඉතින් අපි දැන් කතා කරගෙන ඉන්නවා එයා කියනවා දවසකට මේ ට්‍රැෆික් එහෙම නැත්නම් මාර්ගයේ මාර්ගානතුරු වලින් හත් දෙනෙක් විතර මේ යනවලු. ඒ වගේම රෝවල් ගත වෙලා ඒකේ ප්‍රශ්නේ තියෙන්නේ රෝවල් ගත වෙලා ඉන්න ප්‍රමාණය අවුරුදු ගාණක් රෝවල් ගත වෙලා ඉන්නවා. සමහර අය මාස 3 4 කොහොමද රෝවල් ගත වෙලා ඉන්නවා මේ අපේ මොකක් හරි ඇක්සිඩන්ට් එකක් වුණාට පස්සේ. එයාට යන වියදම එයා මේ බෙඩ් එක ගන්න බෑ මාස 3 4කට ගන්න බෑ හොස්පිටල් එකෙන්. සමහරලාට අවුරුදු ගණන් ඉන්නවා. ඉතින් මේ වියදමත් එක්ක බලනකොට විශාල ප්‍රමාණයක් යුද්ධකෙදිවත් නැති තරම් ප්‍රමාණයක් මේ යනවා මේකේ. මේකට අවශ්‍ය පියවරල් ගන්න ඕනේ මේ ඒක තමයි නීති හදන්න ඕනේ කියන්නේ. නීති තියනවා නීති ක්‍රියාත්මක කළ යුතුයි. ඉතින් ඒ වගේ මම ඌගෙන් ඉල්ලුවා පුළුවන් නම් මේ නිවුස් වලට ඉස්සර දැම්ම ඔය එක නාලිකාව මම දැක්කන අයටටි විනාඩි 5ක් විනාඩියක් විතර අරගෙන දානවා සවසේ වැරද්ද කියලා එකක්. අඩු මාෂෙන් එහෙමවත් කියලා මේ මිනිසු මේ කරන වැරද්ද නවත්ත ගත්තොත් මේ කරන මාර්ග අනතුරු නවත්ත ගන්න පුළුවන් මේ වියදුරන්ගේ මේ කරන නොසලකිරීමත් භාවය නිසා ගොඩක් මිනිසු අහිංසක මිනිසු මිය යනවා. සමහරලාට හප්පලා දාලා යනවා. ඒවට ක්‍රියාත්මක කරන්න ඒ වගේම ඒවට යන වියදම රජයේ කොච්චර වියදම් කරනවද සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මෙන්න මේවා නැවැත්විය යුතුයි මේ ගැන විශේෂ අවධානයක් යොමු කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒ වගේම විශේෂයෙන්ම
අවසන් කරන ගරු මන්ත්‍රීතුමා
ගරු මූලසාරණ රුද මන්ත්‍රීතුමනි මේ ගැන විශේෂ අවධානයක් යොමු කරන්න මට ගොඩාක් තියෙනවා කතා කරන්න නමුත් කමක් නැහැ. විශේෂයෙන්ම ගරු විජේදාස රාජපක්ෂ මහත්තයා මේ වෙනකොට මේ පනත්තික සංශෝධනය කරගෙන සමහර වෙලාවට අවුරුදු ගණන් පරණ පනත්තික යාවත් කාලය කරගෙන යනවා. ඒක ඉතාම වැදගත් දෙයක්. ඒකට අපි ඉතාම ප්‍රශංසනීය ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මේ කරන ක්‍රියාවලියට. මේ ආකාරයෙන් ක්‍රියා කරොත් අපිට යම්කිසි මට්ටමකට මේ රටේ නීතිය ක්‍රියාත්මක කරලා මේ රට විනයගරුක පරපුරක් බිහි කරන්න අනාගතයේදී හැකි වෙයි. ඒ සඳහා ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතාම ස්තුතියි ඔබතුමාට.
බොහොම ස්තුති. ගරු වේලු කුමාර මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු 4ක කාලයක් තියෙනවා. ඕඩර් ප්ලීස් ගරු සුදර්ශන දෙනපිටියේ මන්ත්‍රීතුමා මූලස්සනට පැමිණ නැත.
வேல்குமார்
கௌரவ சபைக்கு தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, கௌரவ நீதி அமைச்சர் விஜயதாச ராஜபக்ச அவர்கள், நாட்டிலே இருக்கின்ற காலாவதியான சட்டங்களை இன்றைய காலகட்டத்திற்கேற்றவாறு அவற்றை மீள் சீரமைத்து அது தொடர்பான திருத்தங்களை செய்து கொண்டிருக்கக்கூடிய இந்த அவையிலே இந்த நேரத்திலே இந்த நாட்டில் 200 வருடங்கள் கலந்தும் ஒரு சமூகம் மலையக சமூகம் இந்த நாட்டினுடைய அனைத்து சட்டங்களையும் ஏனையோருக்கு சமனாக அடைந்து கொள்ள முடியாத நிலைமைக்கு தள்ளப்பட்டிருக்கின்ற ஒரு சமூகமாக காணப்படுகின்றது. எனக்கு ஒதுக்கப்பட்டிருக்கின்ற குறுகிய நேரத்திலே கடந்த வாரம் இன்றைய அரசாங்கத்தினால் முன்வைக்கப்பட்ட ஒரு அமைச்சரவை பத்திரம் தொடர்பாக இங்கே நான் குறிப்பிட வேண்டிய தேவைப்பாடு காணப்படுகின்றது. 200 வருடங்கள் கடந்தும் இன்றும் அவல வாழ்க்கை நிலையை வாழ்ந்து கொண்டிருக்கக்கூடிய அல்லது இன்றைய காலகட்டத்திலே உலகிலே எங்கும் காண முடியாத லயம் அறைகளை தங்களுடைய வதிவிடங்களாக கொண்டிருக்கக்கூடிய மக்களாக எங்களுடைய பெருந்தோட்ட மக்கள் இருப்பது வருத்தத்துக்குரிய ஒன்றாக இருக்கின்றது. அந்த வகையிலே 200 வருடங்கள் கடந்திருக்கக்கூடிய இந்நிலையிலே இன்றிருக்கக்கூடிய அரசாங்கமானது இன்றிருக்கின்ற அரசாங்கத்தில் உள்ள மலையக பிரதிநிதிகளையும் மலையக அமைச்சரையும் ஒன்று திரட்டி கொண்டு இந்த மலையக மக்களை இன்னும் இரண்டு மூன்று தசாப்த காலங்களுக்கு இன்னும் இரண்டு மூன்று தலைமுறைக்கு அந்த லயமறைகளுக்குள்ளேயே முடக்கி அவர்களினது காணி உரிமையை அழித்தொழிக்கும் ஒரு முன்னேற்பாட்டை ஒரு முன்மொழிவினை இன்று இந்த அரசாங்கமானது அமைச்சரவையிலே முன்வைத்திருக்கின்றது. குறிப்பாக பெருந்தோட்டத்துறையில் புதிய குடியேற்ற கிராமங்களை உருவாக்குதல் என்ற இந்த அமைச்சரவை பத்திரத்திலே அதன் பின்னணியினது 1-2 என்பதிலே குறிப்பிடப்படுகின்றது. பெருந்தோட்ட பகுதிகளில் தற்போது காணப்படும் பெருந்தோட்ட வீட்டு குடியிருப்புகள் மற்றும் வரிசை லயனறைகள் இவ்வாறு ஒன்று சேர்க்கப்பட்டு வரையறுக்கப்பட்ட எல்லைகள் மற்றும் ஏனைய தொடர்புடைய அம்சங்களுடன் நாட்டில் உள்ள பாரம்பரிய கிராமங்களை போன்று காமங்களாக மாற்றப்படும் என்று அவை மிக தெளிவாக இன்று அந்த மக்கள் இருக்கின்ற லயமறைகளை ஒன்றிணைத்து நாங்கள் அதை கிராமங்கள் என பெயரிடப் போகின்றோம் என்ற அந்த அமைச்சரவை பத்திரத்தை இந்த அரசாங்கம் கொண்டு வந்திருப்பது வெட்கக்கேடானதாக இருக்கின்றது. அத்தகைய ஒரு அரசாங்கத்திலே கேபினட் அமைச்சராக இருந்து கொண்டு மலையக பிரதிநிதிகளாக இருந்து கொண்டு அந்த மக்களினது வாக்குகளை பெற்று வந்து இந்த அவையிலே இருந்து அமைச்சரவையிலே இருந்து இதற்கு ஆதரவு தெரிவிக்கின்றார்கள் என்றால் இது முதுமொத்த சமூகத்திற்கு செய்யப்படுகின்ற துரோகம் என்பதை இந்த சபையிலே சொல்ல வேண்டி காணப்படுகின்றது. அது மட்டுமல்லாது இவ்வாறு 200 வருடங்கள் கடந்து இந்த ஈதோக்காவினது 50 ஆண்டு அரசியல் காலப்பகுதியினது முதிர்ச்சியிலே அவர்கள் இருக்கின்ற லயங்களை கிராமமாக மாற்றுவதற்கு இருகைகளையும் தூக்கி ஆதரவளிக்கின்றார்களாக இருந்தால் ஒன்று அவர்கள் குருடர்களாக இருக்க வேண்டும் அல்லது செவிடர்களாக இருக்க வேண்டும் அல்லது அரை லூசுத்தனத்திலே உள்ளவர்களாக இருக்க வேண்டும். வேறு எதையும் சொல்வதற்கு இல்லை அவர்கள் தொடர்பாக இந்த பிரேரணைக்கு ஆதரவளிக்கின்றார்கள் என்றால் இந்த ஆண்டு பாதீட்டின் போது சொன்னார்கள் 4 பில்லியன் ரூபாக்களை அதாவது 400 கோடி ரூபாக்களை இந்த மலையக பிரதேசங்களிலே இருக்கின்ற மக்களினது குடியிருப்புகளுக்கான நில உரிமை வழங்க ஒதுக்கி இருக்கின்றோம் என்று நான் கேட்கின்றேன். இந்த ஆண்டு நிறைவடைவதற்கு இன்னும் 2-3 மாதங்கள் தான் இருக்கின்றது. முழு மலையக பகுதிகளிலும் முழு பெருந்தோட்ட பகுதிகளிலும் எங்காவது ஒரு நிலம் அளவை செய்யப்பட்டு உறுதிப்பத்திரம் வழங்கப்பட்டிருக்கின்றதா என்று அமைச்சர் இந்த சபையிலே வந்து சொல்லலாம் என்பதை நான் கேட்டுக்கொள்ள விரும்புகின்றேன். அதே போல அந்த 4000 மில்லியனை தாண்டி இப்போது இந்த JEDB SPC போன்றவற்றின் EPF பிரச்சனைக்கு 5000 மில்லியன் ஒதுக்கி இருக்கின்றோம், 500 கோடி ஒதுக்கி இருக்கின்றோம் என்று இந்த மில்லியனுக்கு இருக்கக்கூடிய மில்லியனுக்கு இருக்கக்கூடிய அந்த இலக்கங்கள் சரியாக தெரியாத சிறுபிள்ளை போல வந்து இந்த கூவிக்கொண்டிருப்பதை நிறுத்திவிட்டு மக்கள் அது அந்த உண்மையான அந்த காணி உரிமையை பெற்றுக் கொடுப்பதற்கு ஒன்று உதவுங்கள் அல்லது அந்த காணி உரிமை பறிபோவதை இல்லாமல் ஒழிப்பதற்கு துணை போகாமல் துரோகம் செய்யாமல் ஓரமாக ஒதுங்கிக் கொள்ளுங்கள் என்பதை இந்த இடத்திலே நான் பதிவு செய்கின்றேன். நன்றி.
தேங்க்யூ. ஆனரபிள் உதயகுமார், you have 4 minutes.
சபைக்கு தலைமை தாங்க உறுப்பினர் அவர்களே, இலங்கை சோசியலிச குடியரசின் அரசியல் யாப்பானது இன்று அவரது தேவைக்கேற்ப தலையை திருகிக் கொள்ளும் ஒரு வைன் பொம்மையாக மாறியிருக்கிறது. மாறி மாறி ஆட்சிக்கு வருபவர்கள் அதனை தங்கள் தேவைக்கேற்ப மாற்றிக்கொண்டிருக்கிறார்கள். இலங்கை ஜனநாயக சோசியலிச குடியரசின் 1978 அரசியலமைப்பானது தற்போது 22வது தடவையாக திருத்தப்பட இருக்கிறது. அதாவது 46 வருடங்களிலே 22 வருடங்கள் திருத்தப்பட இருக்கிறது. எம்மை பொறுத்தவரையிலே முன்னாள் ஜனாதிபதி மைத்திரிபால சிறிசேன அவர்களின் காலத்திலே 17வது திருத்த சட்டத்தின் ஊடாக திருத்தப்பட்டது மட்டும்தான் உண்மையாலுமே ஆட்சி அதிகாரத்தை குறைப்பதாக அமைந்தது. அதற்கு பின்பு ஏற்பட்ட திருத்தங்கள் அனைத்துமே ஆட்சி அதிகாரத்தை அதிகரிக்கும் வகையிலே தான் ஏற்பட்டிருக்கிறது. அந்த வகையிலே தற்போது 22வது திருத்த சட்டம் ஒன்றை வர்த்தமானிலே ஜனாதிபதி அறிவித்துள்ளார். ஜனாதிபதி தேர்தல் ஒன்று நடப்பதற்கு ஆயத்தங்கள் முன்னெடுக்க வரும் காலத்திலே இவ்வகையான திருத்தம் தேவையா என்று கேட்க விரும்புகிறோம். குறிப்பாக நமது நாட்டினுடைய நீதி அமைச்சர் அவர்கள் இந்த வர்த்தமான அறிவித்தலை வெளியிட மறுக்கும் போது தயங்கும் போது இந்த நிறைவேற்று அதிகாரத்தை பயன்படுத்தி ஜனாதிபதி அவர்கள் இந்த வர்த்தமான அறிவித்தலை வெளியிட்டது மிகவும் ஒரு Kavali Kuria Matumadala, Valukatamahi, then I will eat Rikran. The Batamani Arithil Udaka, Jana the Badi Tay, the Nadipur, the Tada Ilai, Adana, end with the man, Tingamilla in Kurinalum, other number Kuria Dahile, Karanam, Nam the Nati, Arasil, Varna, Ravana, Kuripaka, the Padimuna, Tirthatati, Udaka. Mana Sabekaliku, Police Adiharam, Kani Adiharam, Valangi, the Natil Karepuri, Odi in the Inapachan Kitirukana Padimendi, the Achial Hanaverme, Talavan Hanaverme Kurinaka, Anal, Adani Seyamal, that was the Saturday Idiaka, Adade, Urmulku Port, there was Mana Sabina Muraki Vaitirikaka, that was the Padimulla, Padimula Plasimile, Mana Sabimile, Adumile, Idumile, Edumile, and then 8 Patricade, Adamatamama, that was the Ulurat Sabekalu, Kandanilameta, 8 Patricade, the Ulurat Sabekalik, 8 woman, Korapate. Wetman Kataka say you put the Pracharangal Munarika Pate, Iridia, Tabal Mulavakali Punaripate in the Nerate, the theater Muraka Patricade, Ade Ide Nilamaitan, Tatpode, the Janabadi theater Narakuma in the Nelevate Patricade, Kuripa, the Visayam Sam Menavendal, Mukiabre Menavendal, in the Yund theater Layum, Otivaipa that K, that Narapama is the Karanam, Tatpode, the Narabadi, Ranley becomes Singh Avalata, Anna Avalatan, Karanakaran Lille, Padimuna, Satam, Janana Pati, Adigama Peshever, Ade Abayan Uruver, in the தேர்தல்கள் முடிக்கு போட்டது ஒரு யாரால வெட்டுக்கொள்ள முடியாதவே உரிய நேரத்திலே ஜனாதிபதி தேர்தல் நடத்தப்பட்டு மக்கள் கையில் அதிகாரம் வழங்கப்பட்டு அவர்கள் தீர்மானிக்க வேண்டும் அடுத்த 5 வருடங்கள் யார் இந்த நாட்டை ஆட்சி செய்ய போகிறார் என்று அதன் மூலமாக நாட்டில் அதற்கு பிறகு இந்த அரசியலமைப்பிலே திருத்தங்களையோ மாற்றங்களோ செய்யலாம் என்று கூறிக்கொள்வதோடு மேலும் நான் ஒரு விடயத்தை கூற கொள்கிறேன் நாட்டில் இவ்வாறான பிரச்சனைகள் இருக்கும் போது பெருந்தோட்ட மக்களுடைய பிரச்சனைகள் அடிக்கடி மூடி மறைக்கப்படுகின்றன அது திசை திருப்பப்படுகின்றன அது வளமையாக மாறிவிட்டது குறிப்பாக பெருந்தோட்ட தொழிலாளர்களுக்கு இன்றே பல்வேறு விதமான இன்னல்கள் முகம் கொடுத்துக் கொண்டிருக்கிறார்கள் குறிப்பாக ஆசை காட்டி மோசம் செய்வது போல 1700 ரூபாய் என்ற ஆசையை இந்த அரசாங்கம் காட்டிவிட்டு இப்போது அதே அரசாங்கம் இந்த மக்களை மோசம் செய்திருக்கிறது அதாவது சம்பள உயர்வு பிரச்சனையிலிருந்து தற்போது மக்களை திசை திருப்புவதற்காக புதிதாக தோட்ட லயன்களை புதிய கிராமங்களாக அறிவிக்கும் ஒரு கீன சாதனை திட்டத்தை இந்த அரசாங்கம் தற்போது முன்வைத்திருக்கிறது அதே போல உலகிலே எந்த இடத்திலும் நடக்காத ஒரு திட்டம் தான் இது அதனால தான் இதனை கீன சாதனை திட்டம் என்று நாங்கள் கூற வேண்டிய நிலைமை ஏற்பட்டிருக்கிறது அதாவது 200 வருடங்கள் பழமை வாய்ந்த லயன் அறைகளை அப்படியே வைத்துக் கொண்டு அதில் எந்த மாற்றமோ திருத்தங்களோ செய்யாமல் அதனை கிராமங்களாக அறிவிப்பது நவீன உலகத்திலே மிகப்பெரிய ஒரு ஏமாற்று திட்டம் மோசடி திட்டம் என்று நான் கூறிக்கொள்ள விரும்புகிறேன் ஆகவே அதாவது இந்த தோட்டம் அல்லது லயன் என்ற வார்த்தையை கிராமம் என்று வார்த்தையை மட்டும் மாற்றிவிட்டு இது கிராமம் என்று கூறுவதை எந்த வகையில் ஏற்றுக்கொள்ள முடியும் ஆகவே இது வெறுமனே ஒரு வார்த்தை மாற்றம் மட்டும்தான் எமது மக்களை பொறுத்தவரையிலே வாழ்க்கை மாற்றமே தேவையே தவிர வார்த்தை மாற்றம் அல்ல என்பதை மீண்டும் ஒரு முறை இந்த உயர் சபையில் நான் கூறிக்கொள்ள விரும்புகிறேன் ஏனென்றால் இது ஒரு ஏமாற்று வித்தை மட்டுமல்லாமல் இதனை நடைமுறைப்படுத்துவதற்கு மலைய மக்களும் சரி நாங்களும் சரி மக்கள் பிரதிநிதி என்ற வகையில் நாங்கள் உருவதே தலை நான் ஏற்றுக்கொள்ள மாட்டோம் இதற்கு இடம் அளிக்க மாட்டோம் என்று கூறிக்கொள்வதோடு எமது மக்களுக்கு தேவை காணி உரிமை வீட்டு உரிமையானது ஆகவே இதனை மழுக்கடிக்கும் வகையிலே அல்லது இதனை குளித்தோடு புதைக்கும் வகையிலே இந்த திட்டம் கொண்டு வரப்பட்டுள்ளது ஆகவே இது அதாவது எங்கள் மக்களின் 200 வருட அடிப்படை உரிமை நீண்ட காலமாக நாங்கள் இதற்காக தான் இயங்கிக் கொண்டிருக்கிறோம் ஆகவே இதனை மழுக்கடிப்பதற்கு இந்த ஜனாதிபதி அவர்கள் அதோடு கூட்டு சேர்ந்திருக்கிறோம் செய்வதை ஏற்றுக்கொள்ள முடியாது உண்மையிலே இந்த ஜனாதிபதி ஜனநாயகவாதி உண்மையிலே மலை மக்களின் பிரச்சனை தெரிந்தவர் அவர் யாரோ ஒருவது வலையிலே விழுந்து விட்டார் என்று தான் நினைக்கிறேன் ஆகவே இதனை உடனடியாக மறுபரிசீலனை செய்வதை விட்டு இதனை நிராகரிக்க வேண்டும் என்பதை நான் கூறிக்கொள்கிறேன் இதற்கு எனக்கு சந்தர்ப்பம் அடைந்தவர்களுக்கு நன்றி தெரிவித்துக் கொள்கிறேன் நன்றி
தேங்க்யூ ஆனரபிள் செல்வராசா கஜேந்திரன் You have 4 minutes.
அவைக்கு தலைமை தாங்குகின்ற தலைவர் அவர்களே இன்றைய தினம் இந்த நீதித்துறையிலே சட்டங்களை திருத்துகின்ற விவாதம் இங்கே நடைபெற்று கொண்டிருக்கின்றது கௌரவ நீதி அமைச்சர் அவர்களும் இங்கே இருக்கின்றார் இந்த வேளையிலே நான் அவரிடம் மிகவும் வினயமாக ஒரு வேண்டுகோளை விடுக்கின்றேன் நீண்ட காலமாக இந்த சிறைகளிலே பயங்கரவாத சட்டத்தின் கீழ் கைது செய்யப்பட்டிருக்கின்ற இளைஞர்கள் தடுத்து வைக்கப்பட்டிருக்கின்றார்கள் இது 11 பேர் கிட்டத்தட்ட 15 தொடக்கம் 29 வருடங்கள் சிறையிலே வாடிக்கொண்டிருக்கின்றார்கள் அவர்களிலே சண்முலிங்கம் சூரியகுமார் ஆனந்த சுதாகரன் தங்கவேல் நிமலன் உமர் கத்தாப் ராமச்சந்திரன் மற்றும் கெலன் வெலண்டினோ ஆகியோர் தண்டனை கைதிகளாக இருக்கின்றார்கள் இதிலே சிவகுமார் மற்றும் பார்த்திபன் ஆகிய இருவரும் 29 வருடங்களாக சிறையிலே இருக்கின்றார்கள். அதே போன்று உலக்கமறியல் கைதிகளாக நடேசன் குகதாசன், தம்பியா பிரகாஷ், செல்வராசா கிருபாகரன் ஆகியோர் 15 வருடங்களாக தடுத்து வைக்கப்பட்டிருக்கின்றார்கள். இவர்களுக்கு அவர்கள் இன்றைய தினமும் நாங்கள் அவர்களை சந்தித்திருந்தோம். அவர்களுடைய எதிர்பார்ப்பு தங்களை பொதுமன்னிப்பில் விடுதலை செய்ய வேண்டும் அல்லது பிணை வழங்கி விடுதலை செய்ய வேண்டும் என்பதாக இருக்கிறது. ஆகவே தயவுசெய்து இவர்களை விடுதலை செய்வதற்கு உடனடியாக நடவடிக்கை எடுக்க வேண்டும். இதிலே இந்த சட்ட திருத்தங்கள் என்று வருகின்ற பொழுது உண்மையிலே இந்த நாட்டில் நீங்கள் முக்கியமன்று கருதுகின்ற திருத்தங்களை செய்திருக்கிறீர்கள். ஆனால் எங்களை பொறுத்தவரையிலே நான் ஒரு இந்த நாட்டினுடைய ஒரு தேசத்து குடிமகனாக, தமிழ் தேசத்து குடிமகனாக நான் உங்களிடம் வினயமாக வேண்டிக் கொள்வது எங்களுடைய அரசியல் இயக்கம் சார்பாக, தமிழ் தேசிய மக்கள் முன்னணி சார்பாக, இந்த இனங்களுக்கிடையிலே ஒரு பாரிய விரிசல் ஏற்பட்டிருக்கின்றது. இன்று நீங்கள் உங்களுடைய உரையிலே 41 வருடங்களுக்கு முன்னர் நடைபெற்ற ஜூலை கலவரம், கருப்பு ஜூலைக்காக நீங்கள் மன்னிப்பு கோரியிருக்கின்றீர்கள். அதிலிருந்து நீங்கள் ஒரு விடயத்தை ஏற்றுக்கொண்டிருக்கின்றீர்கள். இந்த நாட்டிலே அது ஒரு பாரிய ஒரு பாதிப்பை ஏற்படுத்தியிருக்கிறது என்று சொல்லி அவ்வகையில் பார்த்தால் உண்மையிலே இந்த தமிழிளைஞர்கள் ஆயுத போராட்டத்திலே இணைந்து கொண்ட 99% இளைஞர்கள் அந்த ஜூலை படுகொலை காரணமாக தான் ஆயுதமேந்தினார்கள். அவர்கள் ஒரு பூனையை ஒரு அறைக்குள் விட்டு அடித்து கொள்ள முயன்றால் அந்த பூனை அந்த தாக்குபவரை எவ்வாறேனும் தாக்க வேண்டும் என்று முயற்சிப்பது போன்றுதான் எங்களுடைய நிலைமை இருந்தது. எங்களுடைய மூத்தவர்கள், எங்களுடைய அண்ணன்மார், எங்களுடைய அக்காமார் தான் அந்த போராட்டத்தில் இணைந்து கொண்டார்கள். வேறு வழி இல்லாமல் பெருமளவான தாய் தந்தையர்கள், எனக்கு தெரியும், நான் சிறுவனாக இருந்த காலத்திலே வந்து தாய் தந்தையர்களே நீங்கள் இயக்கத்துக்கு போங்கள் என்று சொல்லி அனுப்பி வைத்தார்கள். என்று சொன்னால் இந்த அகப்பட்டால் என்ன நடக்கும் என்பது தொடர்பான பயம் காரணமாக, குறிப்பாக ஜேஆர் ஜெயவர்தனா ஜனாதிபதியாக இருந்த காலப்பகுதியிலே திட்டமிட்ட ரீதியில் ஆர்கனைஸ் பண்ணப்பட்டு பெரும்பான்மையின சமூகத்தைச் சேர்ந்த காடையர்கள் என்று சொல்லப்படுகின்றவர்கள் வாகனங்களில் ஏற்றுக்கொண்டு செல்லப்பட்டு இவ்வாறான படுகொலைகள் நடைபெற்றது. குறிப்பாக கொழும்பு போன்ற இடங்களிலே தமிழர்கள், சிங்களவர்கள், முஸ்லீம்கள் மாறி மாறி வாழ்ந்து கொண்டிருந்த வீட்டு தொகுதிகளிலே தமிழர்கள் அடையாளப்படுத்தப்பட்டு அவர்களுடைய வீடுகள் கொள்ளையடிக்கப்பட்டு பெண்கள் வெள்ளுறவுக்குள்ளாக்கப்பட்டு சொத்துக்கள் கொள்ளையடிக்கப்பட்டு படுகொலைகள் இடம்பெற்றது. ஆகவே இந்த அரசினுடைய திட்டமிட்ட செயல்பாடுகளால் தான் இந்த ஆயுத போராட்டத்தை நாங்கள் தொடங்க வேண்டி வந்திருந்தது. ஆகவே இந்த பயங்கரவாத தடை சட்டம் நீக்கப்பட வேண்டும். இதுவரை நடைபெற்ற தவறுகளுக்கு எங்களுக்கு பிராயச்சித்தம் வேண்டும். அந்த பிராயச்சித்தம் என்பது தவறுகளைத்தவர்கள் தண்டிக்கப்பட வேண்டும். அதனை விட நாங்கள் இந்த தீவிலே வந்து ஒரு தேசத்திற்குரியவர்கள், இந்த நாங்கள் எங்களை ஆட்சி செய்திருக்கிறோம், எங்களுடைய தேசம் அங்கீகரிக்கப்பட வேண்டும், எங்களுடைய சுயநிர்ணய உரிமை, எங்களுடைய மக்களின் சுயநிர்ணய உரிமை அங்கீகரிக்கப்பட வேண்டும். அந்த அடிப்படையில் ஒரு சமஸ்டி அரசியலமைப்பை கொண்டு வர வேண்டும். ஆகவே நீங்கள் இந்த அரசு செய்த தவறு காரணமாக நாங்கள் ஆயுதமேந்த வேண்டிய ஒரு சூழல் ஏற்பட்டிருந்தது. அதனால் நீங்கள் அதனை கட்டுப்படுத்துவதற்கு பயங்கரவாத தடை சட்டத்தை கொண்டு வந்தீர்கள். அந்த சட்டம் மிக கர்ண கொடூரமாக எங்களுடைய சமூகத்தை அழித்திருக்கிறது. ஆகவே இந்த பயங்கரவாத தடை சட்டத்தை, இந்த தவறுகளை ஒப்புக்கொண்டு இந்த பயங்கரவாத தடை சட்டத்தை நீக்கி எங்களுடைய உரிமைகளை, அரசியல் உரிமைகளை அங்கீகரிக்கின்ற அதே நேரத்திலே தவறுகளுக்கு தண்டனை வழங்குவதற்கும் நீங்கள் முன்வர வேண்டும். நாங்கள் சிங்கள மக்களோடு, சிங்கள தேசத்தோடு சேர்ந்து வாழ நாங்கள் விரும்புகிறோம். ஐக்கியமாக இந்த நாட்டை கட்டியெழுப்புவதற்கு விரும்புகிறோம். ஆகவே நீங்கள் இந்த சந்தர்ப்பத்திலே நீங்கள் இந்த ஒரு அது இந்த தேசத்திற்காக, இந்த நாட்டிற்காக, ஐக்கிய நாட்டிற்காக நீங்கள் செய்கின்ற மிகப்பெரிய தியாகமாக இருக்கும். இந்த காரியங்களை நீங்கள் செய்ய வேண்டும் என்று இந்த இடத்திலே நான் மிகவும் வினயமாக நான் உங்களிடம் வேண்டிக் கொள்ள விரும்புகிறேன். மிக பொறுப்புணர்வோடு நாங்கள் இந்த கோரிக்கைகளை முன்வைக்கிறோம். இந்த விடுதலை யுத்தம் முடிவடைந்து 15 வருடங்கள் கடந்திருக்கிறது. இந்த விடுதலை போராட்டத்திலே பல ஆயிரக்கணக்கான தமிழ் இளைஞர்கள், யுவதிகள் இணைந்து கொண்டவர்கள் என்னை பொறுத்தவரையிலே வந்து இந்த சமூக, எங்களுடைய தமிழ் சமூகத்திலே மிகவும் ஆற்றலும் ஆளுமை மிக்கவர்கள். அவர்கள் சாதாரண பாமர குழுவர்களாக இருக்கலாம் அல்லது படித்தவர்களாக இருக்கலாம், மிகுந்த ஆற்றல் ஆளுமை மிக்கவர்கள். அதை நீங்கள் வெளிப்படையாக ஒத்துக்கொள்ள முடியாவிட்டாலும் உங்களுடைய மனச்சாட்சி உங்களுக்கு அதனை ஒப்புக் கொடுக்கும் என்று நான் நினைக்கிறேன். அவ்வாறான ஆற்றல் மிக்கவர்கள் 2009 போர் முடிந்த பிற்பாடு அரசியல் ரீதியாக எங்களுடைய சமூகத்தின் முன்னேற்றத்திற்கு பங்களிக்க முடியாதவர்களாக இருக்கிறார்கள். ஏனென்றால் இந்த கொடிய பயங்கரவாத தடை சட்ட நடைமுறையில் இருக்கின்ற காரணத்தினால் கிரீம் ஆஃப் த சொசைட்டி என்று சொல்லக்கூடிய பெருமளவான இளைஞர்கள், யுவதிகள் இந்த போராட்டத்தில் இணைந்து கொண்டு தங்களை அர்ப்பணித்திருந்தார்கள். அவர்கள் இன்று அரசியல் ரீதியாக இந்த தேசத்தினுடைய முன்னேற்றத்திற்காக பங்கெடுக்கக்கூடியவர்களாக இருக்கிற போதும் பயங்கரவாத தடை சட்டத்தின் காரணமாக அவர்கள் பங்கெடுக்க முடியாமல் இருக்கிறார்கள். ஆகவே அவர்கள் இந்த அரசியலிலே பங்கெடுக்கக்கூடிய வகையிலே வந்து நீங்கள் இந்த பயங்கரவாத தடை சட்டத்தை நீக்க வேண்டும் என்றும் இந்த இடத்திலே நான் உங்களிடம் வினயமாக ஒரு கோரிக்கையை முன்வைக்கின்றேன். அதே நேரத்தில் இந்த இடத்தில் இன்னொரு விடயத்தை நான் பதிவு செய்து கொள்ள விரும்புகிறேன். நேற்றைய தினம் பத்திரிகைகளில் ஒரு பொய் செய்தி வெளியிடப்பட்டிருக்கிறது. அந்த செய்தி என்னவென்று சொல்லி சொன்னால், எனக்கும் எங்களுடைய தலைவர் மதிப்புக்குரிய கஜேந்திரகுமார் பொன்னம்பலம் அவர்களுக்கும் ரணில் விக்ரமசிங்கவனுடைய விசேட நிதி ஒதுக்கீடு கிடைத்திருப்பதாக, 6 கோடி கிடைத்திருப்பதாக எங்களை பொறுத்தவரையிலே நாங்கள் பன்முகப்படுத்தப்பட்ட நிதிக்கான விண்ணப்பங்களை மாத்திரம்தான் செய்திருந்தோம். அது பங்குனி சித்திரை மாதங்களில் எங்களுக்கு அந்த அங்கீகாரம் கிடைத்திருக்க வேண்டும். காலம் இழுத்தடிக்கப்பட்ட பொழுதுதான் வந்திருக்கிறது. அரச புலனாய்வு பிரிவிடம் சம்பளம் பெறுகின்ற ஊடகவியலாளர்கள் என்ற போர்வையிலே செயல்படுகிற ஒரு சிலர் அவ்வாறான பொய்ச் செய்திகளை வெளியிட்டிருக்கிறார்கள். அதனை நான் மிகவும் மென்மையாக கண்டிக்கிறேன். இது ஒரு அரசியல் நேர்மையற்ற ஒரு செயல்பாடு என்பதையும் நான் இதிலே பதிவு செய்து கொள்ள விரும்புகிறேன். நன்றி.